කුසල සුප සම්පද අනුග්‍රහ පදනම් විසින් ගිහි පිරිසක් උදෙසා සිදු කරන්ට යෙදුනා වූ ඒ සදහම් සාකච්ඡාවක කරන ලද පටිගත කිරීමක අප පදනම් විසින් ඔබ වෙත ඉදිරිපත් කරන ලබනවා එම සිදු කරන ලැබූ සදහම් සාකච්ඡාව. එෙහිදී ඉදිරිපත් කරන ලබන ඒ සදහම් කරුණු අපි ඔබ වෙත මේ ආකාරයෙන් ගෙන එනවා. ඔබගේ දැනුවත් වීම පිණිස කුමද්ද තථාගත සම්මා සම්බුදුපියන් වහන්සේ දේශනා කරනු ලැබූ කුසලය, කුමද්ද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව, කුමද්ද බුදුරන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ තමගේ ශ්‍රාවකයන් උදෙසා කියන කාරණාවන් ඉදිරිෙහිදීත් අපි ඔබ වෙත මෙම සදහම් සාකච්ඡාව මගින් ඉදිරිපත් කරනු ලැබූ එම කොටස්වල පවතින අන්තර්ගතය විස්තරාත්මක වශයෙන් සූත්‍ර දේශනා ඉස්මතු කරමින්ම පිරිසිදුව භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය ඒ සූත්‍ර විනයට අනුවම ඔබටත් දැකගත හැකි පරිද්දෙන්ම කොටස් වශයෙන් ශික්ෂාපද තියෙන තැන් සහිතවම අපි ඔබ වෙත ඉදිරියේදී තවත් සදහා මාතෘකාවන් යටතේ නොයෙක් කාරණාවන් නොයෙක් මිත්‍යා දෘෂ්ටීන් මේ මිනිස් සමාජය තුළ පැතිර පවතින නොයෙක් ආකාර මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටීන් වරදවාගත්තා වූ ක්‍රියාවන් වරදවාගත්තා වූ වරදවා පිළිපදින නොයෙක් ක්‍රමවේදයන් ගැන සූත්‍ර විනය අනුසාරයෙන් තථාගතයන් වහන්සේගේ අවබෝධයට අනුවම ඒ අවබෝධය ඉස්මතු කරමින්ම ඔබට දැක බලාගත හැකි ආකාරයෙන් ඉදිරිෙහිදී පිළිවෙලින් ඒ සදහම් මාතෘකාවන් යටතේ අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබ වෙත මේ ආකාරයෙන් මේ කොටස් වශයෙන් ගෙනෙනු ලබන මේ සදහම් කතාව ඔබ අසන්න, අහලා ඔබ දරා ගන්න ඔබ යා යුතු කෝණය, ඔබ ගමන් කළ යුතු දිශාව කුමක්ද කියන එක ඔබ වටහා ගන්න. තවත් මිච්ඡා දිට්ඨිය කියලාම දේශනාව පටන් ගන්න. හරි? ඔයාලා මුදල් පූජා කරනව නේ පැවිද්දොන්ට? මාර ප්‍රශ්නයක් නේ. පූජා කරනව නේද? මේක පිනක්ද? පැවිද්දොන්ට බුද්ධ ශාසනය පැවිද්දොන්ට මුදල් පරිහරණය කැපද? එහෙනම් ඒ වල පූජා කරන්නේ? පූජා කරන්නේ නැද්ද? ඇයි ඒ පූජා කරන්නේ? එක්කෝ එයා බුද්ධ ශාසනේ නෙවෙන පැවිද්ද වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා අපාගාමි පාපයක් කරනවා. ඔයාලා බුදු සසුනේ පැවිද්දා කියලා නම් පූජා කරන්නේ ඒකාන්ත මතක තියාගන්න. බුදු සසුන අතුරුදහන් වීම පිණිස හේතුන කාරණාවලටයි ති බුදුරන්ස එපායයි කියපු, බුදුරන්සලා පුරුදු නොකරපු නොපනවපු දේ ඔයාලා පනවගෙන ඉන්න. එක්ක බුදු සසුනේ පැවිද්ද නොවෙන්න ඕනේ. එහෙමනම් කමක්. එමුණොත් ඔයාලට පිනක් දෙකයි තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න බුදු සසුනේ පැවිද්දාගෙන බුදුරන්ස කියනවා සංයුතනිකාය 4 වෙනි පොත්හසගේ ගාමිණී කියන වග්ගයේ මණිචූලක ගාමිණී කියලා සෝදේශනාවක් තියෙනවා. ඒක ඒකාන්ත කොට බුදුරජාණන් පනවනවා. යම් පැවිද්දෙක් මිල මුදල් පරිහරණය කරනවා නම් එයා පැවිද්දෙක් වෙන්නේ නැහැ කියනවා. මිල මුදල් පිළිගන්නවා නම්, ඉවසනවා නම්, පරිහරණය කරනවා නම් එයා පැවිද්දෙක් නෙවෙයි කියනවා. එයා අසක්‍ය පුත්ත ධම්මෝ, අස්තමන ධම්මෝ, සමණ ධර්මයක්. සමණයා කියන්නේ සිංහල අර්ථය මොකක්ද? සමනෝ. සංසිද්ධීන් පිණිස පැමිණියා වූ තැනත්තා. ගිහි ජීවිතය ඇතර දමා රාජ්‍ය දේශ මොහ සංසිඳව ගන්න පැවිද්දට ගිහි ජීවිතෙ මෙමුණු තැනත්තාට කියනවා සමන. අස්සමන ධම්මෝ ආ කියන උපසර්ගයෙන් ඒකෙන් මෙමුණු ඒ සංසිඳීම් පිණිස ආපු කෙනෙක්ගේ ධර්මයෙන් මෙමුණු ධර්මයක් කියනවා. යම් පැවිද්දෙක් මිල මුදල් පිළිගන්නවා නම් පරිහරණය කරනවා නම් අශක්ත පුත්ත ධම්මෝ ශාක්‍ය පුත්ත ඒ කියන්නේ තථාගත සම්බුදු සසුනේ පැවිද්දොන්ගේ ධර්මයක් නම් නෙවෙයි කියලා ඒකාන්ත කොට දරා ගන්න කියනවා. යම් පැවිද්දෙක් මිල මුදල් පරිහරණය කරනවා නම් ඉවසනවා නම් පිළිගන්නවා නම් එයා ඒකාන්ත කොට දරා ගන්න කියනවා. එයා බුදු සසුනේ පැවිද්දෙක් නෙවෙයි කියලා. හරි? ඒක පැවිද්දෙක්ගේ ධර්මයකුත් නෙවෙයි කියලා. ඒකත් ඔබලා නිකන් මතක තියාගන්න. ඒ වගේම පූජා කරන අයට අකපදයක් දන් දීලා කිසිදාක සුභදිත යන්නේ නැහැ. තථාගතයන්ස පෙන්වනවා මේවා අකපයි කියලා. අකපදේ ඔබලා දන් දෙනවනම් ඔබලට කවදාවත් සුභතිගාමි සැප විපාක පිණිස හේතු වෙන්නේ නැහැ. කැමති කෙනෙක් තමගේ මමත්වයෙන් කටයුතු කරන්න, කැමති කෙනෙක් සර්වඥ තථාගත සම්මා සම්බුදු පන්සලක අවබෝධයට අනුව කටයුතු කරන්න. මේ දෙක අහසට පොළොසේ දෙකක් උපද්දවයි. සර්වඥයන් වහන්සේගේ අවබෝධයට යටත් වුණොත් ඒකාන්තයෙන් අපිට කවදකෝ නිවණින් සැනසෙන්න පුළුවන් දෙයි. තමගේ මමත්වයෙන් යට වුණොත් මේ අනේක දුක් සහිත සසර නැමෙති කතරේ ගමන් කරාවි. බොහෝ සෝතවුල් දුක් දුම්නස් ඉඳිමි. අඬු ඇඬු කඳුලේ විතක සැප විඳින විට කාණ්ඩමි යයි. කැමති කෙනෙක්ට කැමති තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේවා කියලා කොහේ කොහේ හරි හාමුදුරුවෝ ටික ප්‍රශ්න ඇති කරවන්න හදනවා නම් ඒකත් මහා අවීචිකාමි පාපයක් කියලා මතක තියාගන්න. මොකද මම මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දහමිනේ. ඔයාලා අපිව කන්න බොන දෙල ජීවත් කරනවානේ පැවිද්දා. එතකොට
එහෙම ඔයාලගේ ඔයාලගේ ලේදහඩිය මහතින් කාලා බීලා ඉන්න පැවිද්දා ඔයාලට කියලා දෙන්නේ නැත්නම් පව ඔයාලට අපාගාමි මේකයි පාර කියලා පෙන්වන්නේ නැත්නම් මොන සාපයක්දනේ කන බට්ටිකට නැද්ද මට ඒක කරන්නෑ මම කළත් නැහැ ඔව් අන්න ඒක තමයි මම මේ දැන් කියන්නේ ඔතනින් එන්න දැන් එතෙන්ට මම දැන් දේශනාවට එන්න පින කියන්නේ මොකද්ද යහපත් සැපේ පිණිස පවතින ක්‍රියාවට කියනවා පුණ්‍ය කම්ම පාලියෙන් පුණ්‍ය කම්ම සිංහලෙන් සැපේ පිණිස පවතින සැපේ උපදවා දෙන ක්‍රියාව කර්මය ක්‍රියාව කරන දේ සැපේ උපදවා ගැනීම පිණිස යමක් කරනවාද ඒකට කියනවා පුණ්‍ය කම්ම සිංහලෙන් සැපේ උපදවා ගැනීම පිණිස පවත්වනු ලබන කරුණු ලබන ක්‍රියාවන් එතකොට මේක දෙආකාරයි කෙනෙක් දැනගෙන කරනවා කෙනෙක් නොදැන කරනවා පින දැනගෙන කරොත් මං කිව්වා මොකද්ද පිරුණම් පාන සුගතිගාමි වෙන්න ඒකාන්තයෙන්ම සුගතිගාමිත්වය සහ ඒකාන්තයෙන්ම පිරුණම් පාන්න පුළුවන් ධර්මය තමයි දැනගෙන පින කිරීම නොදැන පින කරාම මොකද්ද වෙන්නේ අර මල්ලිකා කෝසල මල්ලිකා වගේ නිරේ උපදින්නත් තිරිසන් ලෝකේ ආදී දේවල් උපදින්නත් එදයි තිරිසනෙක් උපදුනහම සැප විඳින්නේ නැද්ද තිරිසන් ලෝකේ සිංහයෙක් උපදුනහම මහා ශක්තියක් ලැබෙන්නේ ඇයි සිංහයට මහා සිංහයන් අතරේ මහා සිංහ රාජ්‍යය බිහි වෙන්නේ ඇයි කේසර සිංහේ අශ්වයන් අතර අහසිංහයන් පුළුවන් අශ්ව බිහි වෙන්නේ අජානි අශ්ව ආකාශචාරි හස්තිය වල උපදින්නේ උපෝස්ත වගේ හස්තිය උපෝස්ත වගේ අශ්ව වල උපදින්නේ පින හැබැයි අපායි මතක තියාගන්න අපායෙ උපදුනහම සැප විපාක ඉදිනා ඉන්නවා හැබැයි බහුල දුක් එයා සතර අපායකින් සසරෙන් ගැලවිලා නැහැ අපායෙන් ගැලවිලා නැහැ තේරුණාද පින දෙආකාරයකට විපාක දෙනවා නොදැන කරන දේ අන්න අර අපායේ නිරේ ඇරෙන්න තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ අසුර ලෝකේ හෝ මනුෂ්‍ය ලෝකේ උපදුනහම දෙවියන් අතර උපදුනහම සැප විපාක පිණිස පින හේතු වෙනවා නොදැන කරන පින දැනගෙන කරන පින කිසිම දායක සතර අපායෙ උපදින හේතු වෙන්නේ කෙනෙක් ආර්ය ධර්මයේ දැනගෙන පිනක් කරනවා නම් කිසිම දායක ඒ කරන කර්මය කිසිම හේතුවක් මත කිසිම විදියකින් අපාය උපදින හේතු වෙන්නේ නැහැ. ඒක සැනසෙල්ලක් නෙමෙයිද? එහෙනම් ධර්මයේ දැනගන්න එක වටින්නේ නැද්ද? දැනගෙන කරන එක වටින්නේ නැද්ද? මොකද සසරේ ආත්ම 100 කෝටියක් ගියා. ඒ දැනගෙන කරන පින නම් දැනගෙන කරපු දෙයක් නම් ධර්මයේ දැනන් කරා නම් ඒකාන්තයෙන්ම සුගතිගාමි වෙන්න විතරයි හේතු වෙන්නේ කි. අන්න ඒකයි මේ අපි මේ උත්සාහ කරන්නේ ඒක සමාජයට පෙන්වලා දෙන්න. ඒ නිසා හෙට වෙන දේ දකින්න පුළුවන් වුණ දවසක අපි මේවා එළියට බහැල සිංහය වගේ කියයි නැත්නම් ඔය ගහක් ගලක් යට මැරලා යනවා නිහඬ. එච්චරයි තියෙන්නේ දෙකයි තියෙන්නේ. එහෙනම් දැන් ඔන කිව්වා නොදැන කරන පිනෙන් අපායෙ පුදුනහම නිරේ ඇරෙන්න අපායෙ පුදුනහම සැප විපාකත් දෙවියන් අතර මනුස්සයන් අතරත් හේතු වෙනවනේ. හැබැයි සසරෙන් ගැලවිලා නැහැ. අපායෙන් ගැලවිලා නැහැ. දැනගෙන කරුත් ඒකාන්තයෙන්ම කිසිම දායක කිසිම හේතුවක් මත කොච්චර සසර ගියත් ඒ දැනගෙන කරන පින දුගතිය උපදින හේතු වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙ ශ්‍රේෂ්ඨ උතුම් වූ දෙවියෙක් වගේ සපින්නේ හේතුන මිනිසෙක් වෙන්න හෝ දෙවියන් අතර බ්‍රහ්මයන්ට උපදින්න විතරයි ඒක හේතු වෙන්නේ. ඔන්න ඔකයි වෙනසම්. තුන්වෙනුව දැනගෙන කරන කෙනාට ඒ පින තථාගත සම්මා සම්බුදුරෙක් මේ ලෝකෙට ඉපදුනහම අන්න ඒ උත්තමයා ලෝකෝත්තර සම්මා දිට්ඨිය අහලා පිරිනම් පාන. ඔන්න ඔකයි වෙනසම්. හරි. එහෙනම් මොකක් දැනගෙන කරන අයද මොකක් නොදැන කරන අයද මේ දෙකේ වෙනස? මම පුන පුනා කිව්වා උදේ ඉඳන්. ඇහෙන්න කියනවා නම් සම්පූර්ණ වචන කියන්න ඕන. බාගෙට කියලා අත්හරින්න එපා. මිච්ඡාදිත්‍ය සම්මාදිත්‍යයි නොදැන ක්‍රියාවල් පුණ්‍ය කර්ම කරන අය කොහෙද? සංසාරේ සැපේ පිණිස ඉතුරු වෙයි අපාය සහිත. සම්මාදිත්‍යයි මිච්ඡාදිත්‍යයි දැනගෙන කරන අය කිසිම දායක අපාය උපදින්න හේතු වෙන්නේ නැහැ. ඒ ක්‍රියාව, ඒ පුණ්‍ය ක්‍රියාව ඒකාන්තෙම සුගතිගාමි. ඒ වගේම ආර්ය ධර්මය වුණොත් පිරුණම් පාන හේතු වෙනවා ඒකාන්තේ. තේරුණේ? ඔන්න ඔකයි වෙනස. එහෙනම් දැන් පටන් ගමු අර සූත්‍ර දේශනා. එදා ඒ කොසල් නුවර මං කව සාලේක ගමට භාග්‍යතුන්සේ ආවා. එන්න කලින් අර ගුණකතනේ ගුණරාවේ පැතිරිලා තුන මිනිස්සුන් අතරනේ. එතකොට ඒ ගමේ අය කතා කළා අනේ එබදු ගුණේ යතු ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේනම අපේ ඒ රහතන් වහන්සේනම අපේ භූමියට අවිල්ල ඉන්නවා. එහෙනම් අපි යන් කියලා ගමේම පිරිමිත ආර්ෂය. අද එතන ඉන්නේ ගෑනු පාර්ෂය. නේ? මෙතන අද ස්ත්‍රී ජනතාව තමයි 90ක් ඉන්නේ 80 පිරිමියෝ නැහැ. එදා ගෑනු එක්කන් ගියේ නැහැ. ගමේ පිරිමි ටික එකතු වෙලා කතා කරා යමන් අපි අන්නේ උත්තරමේ මුණ ගැහෙන. අරහත් කියන මෙබුදු ගුණයේ යුතු පාතිහාර සහිත ශ්‍රේෂ්ඨ උත්තරමේ මුණ ගැහෙන්න යමු කියලා පිරිමි පාර්ශ්වය ඔක්කොම 500 ගාන. ගිහිල භාගතුන් වහන්සේගෙන් ළඟට යනවා. ශාලා කියන වනපීසට. ගම් ගමේ ඒ වැඩ හිටපු වනපීසට යන මේ පොඩි වන පද්ධතිය එතෙන්. අන්න එතෙන්දී අහනවා එතන කතා බහ වෙලා භාගතුන් වහන්සේගෙන් අහනවා ශාලා කියන ඒ ගමේ ගෘහපතිවරු. ගෘහපතිය කියන්නේ ගෘහයක අධිපති ගෘහයේ වාසය කරන ප්‍රධානියා. එතකොට ඒ ගිහි පිරිස අහනවා පිරිමි වාර්ෂිකව අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ කුමක් නිසාද සත්වයෝ මරණින් මත්තේ සතර පාය උපදින්නේ අපාය උපදින්නේ අපාය නිරේ විනීපාතේ උපදින්නේ සැපේ වෙන්වුණු තැන විනීපාතේ මේ සැපේ වෙන්වුණු තැන උපදින්නේ ඇයි ඒ වගේම යම් සත්වයෙක් මරණින් මත්තේ සුගතිය උපදිනවනම් ශ්‍රේෂ්ඨ සැප විඳීම සහිත උතුම් භූමියක උපදිනවනම් ඒකට හේතුව මොකද්ද කෝපන සත්තා කියලා ලස්සන පාලි වචන ටිකක් තියෙනවා එතෙන්දී භාග්‍යතුන් හස කියනවා මොකද්ද මිච්ඡාදික්ටි කෝපන ගහපතියෝ සත්තා අපාය කායස බෙදා පරමරණ අපාය දුග්ගති විනීපාතං උපජ්ජන්ති සත්වයෝ කය බිදී මැරුණ පස්සේ මිච්ඡාදික්ටිය නිසායි සැපේ මෙමුණු අපායන් දුග්ගති දුක්සහිත ගත පැවතුම් බහුලු විනීපාතං ඒ නැවත ගොඩහැමක් නැවත එහෙම එන්න බැරි ඒ තැන පතිත වෙන්නේ තැන දැස ගන්න අපාය නිරේ උපදින්නේ කිය පැහැදිලිද මිච්ඡාදික්ටිය නිසායි හරි එතකොට සම්මාදිට්ඨිය නිසායි කියනවා ওই විදිහටම ලස්සනට පාලි වචෙන් දෙකෙන් කියනවා භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨිය නිසායි සම්මාදිට්ඨි කෝපන ගහපතියෝ කායස වේදා පරම්මරණ සත්ත සුග්ගතින් සග්ගං සුග්ගතින් ලෝකං උපජ්ජಂತಿ කියලා. එතෙන්දී කියනවා එහෙමනම් සත්වයෝ මේ සම්මාදිට්ඨිය නිසායි මරණින් මතු කය බිඳින මරණ පස්සේ මේ ශ්‍රේෂ්ඨ සුන්දර ගති පෙතුම් ඇති. මිහිරි සැපේ දෙයින් තියෙන සුගතියෙහි උපදින්. ඊට පස්සේ කියනවා මේ එච්චර බුදුරජාණන් නේද වෙනවා. එතෙන්දී ඒ ගම්මැසිය කියන අනේ සාමිනි බාගතුනහස ඔබ වහන්සේ විසින් මේ සංක්ෂේපේ හකුලුවා දේශනා කරලා ලැබූ ධර්මපරය අපිට විස්තර වශයෙන් තේරෙන්නේ නැහැ. සාමිනි බාගතුනහස අපිට අනුකම්පා කරලා මේක විස්තර විග්‍රහය අපිට කියලා දෙන්න. අන්නේ විස්තර විග්‍රහය කරන්න මට පැය 16 යනවා. නමුත් කෙටියෙන් කියලා දෙන්න. එදත් අනිවාර්යෙන් පැය 12ක් කතා කරන්න ති බාගතුනහස. හරි ඒ සංක්ෂේප වූ සූත්‍ර දේශනාව තියෙනවා සාලේක සූත්‍රයේ. ඔය කිසිම සූත්‍රයක විස්තර විග්‍රහය නැහැ. සංක්ෂේප වශයෙන් තනින් තන තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මේක වඩපු මේ ගුණේ වඩපු අය දන්නවා මේක ලියන්න. හැබැයි සූත්‍ර දේශනා හැම වචනයක්ම තියෙනවා තනින් තන. එලගස්සා ගන්න ඒ අතව දන්නවා මේක වඩපු අය. ඉතින් විග්‍රහය කතා කරන්නේ නැහැ. කෙටියෙන්ම ඔබලට කියන්න සූත්‍රයේ තියෙන ටික මුලින්ම අවශ්‍ය ටික කතා කරමු. ඉතින්ද කියනවා භාග්‍යතුන් වහන්සේ පනවනවා පාලි වචන ටික ඒ විදිහට එනිකන් නැහැ. තුන් ආකාරයකින් ජීවිතය කෝපන ගහපතියෝ කායන කම්ම. මේ කයෙන් ක්‍රියාත්මක වෙන තුන් ආකාරයක් තියෙනවා. ඒවා ඔබල ඔක්කොම දන්නවා. එතකොට මිච්ඡාදිට්ඨිය ගැන පෙන්නනවා අපාය උපදින්න හේතු වෙන දුකති උපදින්න හේතු වෙනවා තුන් ආකාරයකින් වරදවා විසමචාරී අධමචාරී මේ වචන දෙක හොඳට මතක තියාගන්න විසමචාරී කෝපන දහපතිව අධමචාරී විසමචාරී බව මොකද්ද මේ විසමචාරී කියන්නේ දැන් ඔබලට හිතෙන්නේ මොකද්ද පුතේ කියන්න කවුරු හරි දන්න විසමචාරී කියන්නේ අර්ථය සමචාරී කියන්නේ දැන් සමව හැසිරෙනවා කියන්නේ දැන් මේ මේ සම 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 තැනක කෙනෙක් ගමන් කරනවා. ඔව් විසමයි කියන්නේ ඒ සමබවකින් වෙන් වෙලා. මොකක් සමබවද? මිනිස් කියන මනුෂ්‍යත්වයේ කියන. තේරුණාද? මේ මනුෂ්‍යත්වයට සම නැහැ මේ හැසිරීම රටාව. මනුෂ්‍යත්වයට මනුෂ්‍ය මානසිකත්වයට සම වූ දෙයක් නෙවෙයි. විසමචාරී කියනවා අන්නේ ඒ මනුස්සු මානසික හැසිරීමෙන් වෙන් වුණු මනුස්සයේ කයෙන් හැසිරෙන ස්වභාවයෙන් වෙන් වුණු මනුස්සයේ වචනයෙන් හැසිරෙන ස්වභාවයෙන් වෙන් වුණු පදනමට කියනවා විසමචාරී. පැහැදිලි? විසමචාරී සහ අධම්මචාරී. අධම්ම කියනවා මොකද්ද? මේ ලෝකයේ තියෙන ආර්ය ධර්මයන්. කවුද ආර්ය ධර්ම කියන්නේ? බෝධිසත්ත්ව උත්තමයන් වහන්සේලාගේ හෝ තථාගත සම්මා සම්බුදුරෙක් මේ ලෝකෙට බිහි වෙලා දේශනා කරන ධර්මයට කියනවා ආර්ය ධර්මය. බෝධිසත්ත්ව මහා උත්තමයන්ව අන්න එබදු ඒ උත්තමයන් වහන්සේලාගේ හෝ මහා සම්මා සම්බුදුරේ මේ ලෝකෙට බිහි වෙලා හොයාගෙන දිවස් උපදවලා නිරය සුගති දුගති දැකලා පෙර ජීවිත දැකලා කම්ම විපාක න්‍යාය දැකලා දිවසෙන් මේ ලෝකෙට දහම් විනය කියලා දෙනවා සමහර බෝධිසත්වරු. එහෙම හෝ නැත්නම් සරවක් වූ අපේ භාග්‍යතුන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් බිහි වෙලා මේ ධර්මය කියනවා. අන්න ඒ එබදු ධර්මයකට කියනවා ආර්ය ධර්මය අන්න එබඳු ධර්මයකට කියනවා ධම්මචාරී. එබඳු ධර්මයකට අනුව හැසිරෙනවට කියනවා කය හික්මව ගන්නවට, වචනේ හික්මව ගන්නවට, මනස හික්මව ගන්නවට කියනවා ධම්මචාරී. එහෙනම් අධම්මචාරී කියන්නේ, එහෙනම් මහා බෝධිසත්ව, ඒ කියන්නේ බෝධිසත්ව උත්තමයන් වහන්සේලාගේ සත්‍ය වූ, ඒ කියන්නේ මෙලෝපරලෝ දැකලා දේශනා කරන ධර්මයෙන් හෝ සම්මා සම්බුදුරුවන්ගේ අවබෝධයෙන් වෙන් වුණු ධර්මයන්ට කියනවා අධම්මචාරී. එබඳු ධර්මයන් යටතේ හැසිරෙනවා. දැන් ඔබලා හැසිරෙන්නේ කටිනේ කියන්නේ එබඳු උත්තමයන් වහන්සේලාගේ ධර්මයක්ද? මිල මුදල් පූජා කරනවා කියන්නේ එබඳු උත්තමයන් වහන්සේලාගේ දෙයක්ද? ඔය දේවාල ගාන යන එක, දෙයියෝ වඳින එක ආර්ය ධර්මයක් නෙමෙයි. එහෙනම් ඒක අධම්මචාරී, විසම චාරී කියලා මතක තියාගන්න. හරි. එහෙනම් බුදුරජාණන් කියනවා මෙන්න මේ මිච්ඡා දිට්ඨිය විස්තර කරන තැන පෙන්නනවා අධම්මචාරී විසමචාරී. එහෙනම් මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන් වුණු කායික හැසිරීම් තුනක් පෙන්නනවා විසමචාරියොත්, ආර්ය ධර්මයෙන් වෙන් වුණු කායික හැසිරීම් තුනක් පෙන්නනවා අධම්මචාරියොත්. පැහැදිලිද? දන්නේ ඇහෙන්නේ අනිත්‍ය දුක්ඛ රත්නේ. දැන් මම මෙතන ඇවිල්ලා අවිද්‍යාව පත්‍ය සංකාරම හරි කෝරන් කට්ටියම දන්නවා නේද? ඇත්තරම නැද්ද? ඔයාලා නාම රූප සලආයතන පත්‍ය පස්ස පත්‍ය ඕව ඇහුණා නම් ඔක්කොම දන්නවා. මෙතන අසනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි, ඕවගේ වුණා නම් දෙයියන්ගේ පිට ඔක්කොම දන්නවා. හැබැයි බුදුරජාණන්සේගේ පිට නෑ උබලට මෙන්න මේ ටික නොදෙන. මේ බුදු කෙනෙක්ගේ පණවන පැනෙන්නේ මගේ වචනනේ බලන්නනේ. ඒ වචන අර්ථය වචන ටික දන්නේ නෑ උබලා. මොනවද බණ කියලා අහන්නේ? ත්‍රිවිධං කෝපන. එහෙනම් තුන් ආකාරයක් තියෙනවා. මොකද්ද? ඒක නම් ඔබලා දන්නවා. හොඳේ. ඒ වගේම වචනෙන් අධම්මචාරී, විසමචාරී. දැන් විසමචාරී කොහොමද එහෙනම් දන්නව ඔබලා? මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන් වුණු, විකෘති වුණු, විසම වූ. කියන අර්ථයෙන් විසමයි කියනවා. ආර්ය ධර්මයෙන් වෙන් වුණු බැවින් අධම්මචාරී කියනවා. ධර්මයට අනුව නෙවෙයි හැසිරීම. අධම්මචාරී, චාරී කියන්නේ හැසිරීම. ඔය චාරයක් නැහැ කියන්නේ නේ? උන් හැසිරෙන්න දන්නේ නැහැ කියන අර්ථය නේද? චාරි. හරි. එතකොට අධම්මචාරි ධාර්මික හැසිරීමක් නෙවෙයි. විසමචාරි මනුස්ස මානසිකත්වයට ගැළපෙන හැසිරීමකුත් නෙවෙයි. විකෘති වූ මානසික, ඒ කියන්නේ තිරිසනෙක්සේ හැසිරෙනවා. ඒකට කියනවා විසමචාරි. නිරිසතෙක්සේ හැසිරෙනවා. ඒකට කියනවා විසමචාරි. මේ නිරිසතු කුවාම තියෙනවා ඉස්සර කතා කරනවා. ඒ කියන්නේ යමපල්ලකෝ, යම්පල්ලෝ එයා අතපය කපනවා, කොටනවා, උලෙන් අයින්වනේ. ඒ විකෘති හැසිරීම යාලේ එකෙන් සතුරු වෙන ක්‍රීඩාවක් යම්පල්ලොන්ට නිරේ කියක්. ඒ නිරේ පාලකයන්ට ක්‍රීඩාවක්. ඒගොල්ලෝ හරි සතුරු වෙනවා. අනිත්‍යගේ අතපය කපලා කොටලා උල තියලා ගිනි දාලා ලෝදියවක් කළා. ගිනිගලු පොවලා ඒගොල්ලෝ ඒක හරි සතුටෙන් කරන්නේ. හරි? ඉතින් ඒ වගේ විකෘති වූ පදනම. ඒතොර අන්න ඒකට කියනවා විසමචාරී, අධම්මචාරී. එහෙනම් මතක තියාගන්න වචනේ හතරාකාරයක් බුදුරජාන්සේ මෙතෙන්දි පනවනවා. මිච්ඡා දිට්ඨියෙන් උපදින කාය කර්ම තුන, මිච්ඡාදිට්ඨියෙන් උපදින විකෘතියෝත් අධර්මචාරියෝත් කාය කර්ම තුනකුත්, මිච්ඡාදිට්ඨියෙන් උපදින වචනේ අධාර්මිකෝත් විකෘතියෝත් වචනපත හතරක් සහ මානසික ක්‍රියාවන් තුනක් මෙතෙන්දි කියනවා. දස අකුසල් දහම්. ඒ වචන ඇහිලා තියෙනවද? එහෙනම් මතක තියාගන්න මිච්ඡාදිට්ඨිය කියන තැන තථාගතයන් වහන්සේ පනවන දස අකුසල් දහම්. මෙන්න මේ දස අකුසල් දහම් නොදැන කෙනෙක් මේ දස අකුසල් දහම් වලින් යුතුයනා එයා මරණය මත නිරේ අපාය උපදිනවා කියලා. මොනවද මේ 10? ඒ කියන ගණි සම්මාදිට්ඨියේ කාරණා ටිකක් මතක් කරන්න. ඒ විදිහටම භාගතුනස් කියනවා තුන් ආකාරයක එතන ධම්මචාරී, සමචාරී. සමචාරී කියන එක නේද මොකද්ද දබුල කියන්නේ? විසමචාරී කියන එක මම කිව්වා. සමචාරී කියන්නේ එහෙනම් මනුෂ්‍යත්වයේ කියන තැන, මිනිසා නෙවෙයි මනුෂ්‍යත්වයේ කියන තැන හඳුනාගෙන ඒට සමව කටයුතු කරන පුද්ගලයාට කියනවා සමචාරී. ධම්මචාරී කුමන කාගේ ධර්මයක්ද? සම්මා සම්බුදු ධර්මයක් හෝ මහා බෝධිසත්ව උත්තමයෙක්ගේ මේ කුසල අකුසල විභේදනය පෙන්වන, මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි පෙන්වා දෙන ධර්මයක්. මෙන්න මේ බුදු ආර්ය ධර්මයකට යටත් වුණු හැසිරීම. එහෙනම් ධම්මචාරී, සමචාරී, සම්මාදිට්ඨි කියන තැනයි මේක පෙන්වන්නේ. සත්තා කායස බිදා පරමරණ සුගතින් සග්ග ලෝකං උපජ්ජන්ති. කියන්නේ මරණයන් මත සුගතියේ සර්ගෙහි සැපසහගත උතුම් භූමියේ උපදින්න නම් මෙන්න මේ ආකාර තුනකින් කයෙන් ධර්මයේ හැසිරෙන්න ඕන, සමව හැසිරෙන්න ඕන වචනෙන්, සමව හැසිරෙන්න ඕන ධර්මයේ හැසිරෙන්න ඕන මනසෙන්, තුන් ආකාරයකින් සමව හැසිරෙන්න ඕන ධර්මයේ හැසිරෙන්න ඕන. හරිද? ඕක තමයි දෙවනි කෙටි විග්‍රහය, දෙවනි සාරාංශය. ඊළඟට ඔතෙන්දී භාගතුන සුකු පොඩ්ඩක් විස්තර කරනවා. මොකද්ද කියන්නේ? මොකද්ද මේ කයෙන් කරන අකුසලය? තුන් ආකාරයක කයින් කරන අකුසල් තුන මොනවද? ඒක ඔබලා දන්නවා කවුරු? ප්‍රාණඝාතය, අදින්නාදානය, කාම මිච්ඡාචාරය. කෙටි වචන ලස්සන වචන ටික විස්තර කරනවා. පාණාතිපාතා කියන අපි ඔය පාණාතිපාතා විතරයිනේ. ලස්සන වචන ටිකක් පනවනවා එතන භාග තුනයි. හරි? එහෙනම් එක තන්නවනේ. දැන් කවුද මෙතන ප්‍රාණඝාතය නොකරන ඉන්නේ? නේද? මధుරයෙක්වත් මරන්නේ නැති, කුරා කුඹියෙක් මරන්නේ නැති, ජීවිතයකට හානි නොකරන කවුද ප්‍රාණඝාතය නොකරන අය ඉන්න පුළුවන්? කවුද එක්කෙනෙක් අත උස්සන්න පුළුවන්? ඒ කියන්නේ එක්කෙනෙක් අත උස්සන්න කියන්නේ කවුද ඇත්තටම කරන්නේ? මරණ කියන්නේ ඉබේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා හැප්පලා මරනවා. ඇක්සිඩන්ට්.
අපි ගහලා
මරනවා. එහෙමද? ඈ?
අනකට වගේ.
සෞදාන
නොදැන කියන්නේ දැන් මේ මෙහෙම කළා ගහලා දන්නේ නැහැ. ඒකද? ඒකද? ඒක එහෙම නොදැන කියන්නේ දැන දැන ගහන එකක්. ඒක ඔන්නනේ අර කාර් උතරගෙන ඇවිල්ලා ඇක්සිඩන්ට් එකට හැප්පිලා මැරුණා නම් නොදැන නේද? එක්කෝ උන් අපේ එක ගෑවම අපේ එකේ වෛරසයක් තියලා එල්ල මැරලා වැටෙනවා නම් ඒක තමයි. ඔයාලා මාර කතා කියන්නේ නේ? හරි. එහෙනම් මතක තියාගන්න. ඔයාලා සීළු දෙනා වගේ කවුරු ඇතර ඉන්නද? පොඩි දෙයි දරුවෙක් හරි. ඔයා අත්තම්මත් නැහැ නේ? දෙයියන්ගේ පිටයි. උදාරසේ පිට නෑ හොඳේ දැනට. ඒකම අපි මෙතන එක්කෙනෙක් උපාසික උපාසිකාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. උපාසක සංඝයාටයි උපාසිකා සංඝයාටයි කවුරුවත් නැහැ කිව්වේ ඒකයි. මේ මෙන්න මේ විග්‍රහය දැනගන්න ඕන. දැන් මම කෙටියෙන් කිව්වේ දසකුසල් දසකුසල්. ඕක විස්තර විග්‍රහය දැනගෙන ඉදා අනාථපිරිස්තුමා ධර්මයේ හැසිරුනේ. මේ විෂමචාරී ධම්මචාරී කියන කේකලෝ දැනන් හිටියා. හැබැයි ඒගොල්ලෝ ඔය ලොකු පවිච්ඡාපච්ච සංකාර දැනන් හිටියේ නැහැ වැඩි. සෝතාපන්න වෙලා හිටියේ. අරනේ දන්නවද අනාථපිණ්ඩික කියලා සූත්‍රයක් තියෙනවා. අනාථ පිණ්ඩතු පිණ්ඩකෝ වාද කියලා සූත්‍රයක් තියෙනවා. එතෙන්දි මේ අනාථ මිනිස්සුමා මැරෙන මොහොත අන්තිම මොහොත සාරිපුත්තන් වහන්සේට ආනන්දයන් වහන්සේට එන්න කියනවා. ඊට පස්සේ සාරිපුත්තන් වහන්සේ ආනන්දයන් වහන්සේ කයි යන්නේ? සාරිපුත්තන් වහන්සේ එන්න කියන්නේ ආනන්දයන් වහන්සේත් එක්ක යනවා. මම කෙටියෙන් කියන්නේ ඔයාලට දැන් මතක් කරන්න. එතෙන්දි මේ සාරිපුත්තන් වහන්සේ දහම් දේශනාවක් කරනවා. පංච උපාදානස්කන්ධ අනිත්‍ය, ආයතන අනාත්ම, හරි? ඔය මම නේ මගේ නෙවෙයි කියන විස්තරය කරනවා. අනාථ පිරිසුම අඬනවා. කඩා වැටෙනවා. ඉතින් දිහනවා ඇයි අනාථ පින්ඩිකේ ආනන්දයන් හසහන්නේ? ඇයි අනාථ පිරිසුම නෝ පාඩන්නේ? මොන හරි හිතේ පීඩාවක් තියෙනවද? කොහෙර ගැලෙනවද? ඉරවද? අනේ නෑ ආනන්දයන් හස මේ මට දුක මෙච්චර කල බුදුරජාණන් සම්මා සම්බුදෙලා පළවෙනි අවුරුද්දේ ඉඳන් උපස්ථාන කළා. භික්ෂුන් වහන්සේලාට. මම හිතන්නේ කුටි ලක්ෂ ගාණක් හදලා දෙන්නේ නැති. දාන දීලා ති හැමදාම නිවසේ දහස් නමක් දානෙ වළඳනවා. එතකොට මෙබඳු උත්තමේ අර පංච උපාදානස්කන්ධ අනිත්‍ය, ආයතන හේ අනාත්මය, සම්පස් ආයතන හේ අනාත්මය, විඥානේ අනිත්‍ය අනාත්ම අහල නැහැ. අන්නේ දහං කතා නිසා අඬනවා. අද ඔයගොල්ලෝ සත්‍යයනක් කරනවනේ. යස අනාත්මයි, ඈ ඇසර පේන රූපය අනාත්මයි නේ. එතන ඒ අනාත්ම පිළිසම අඬනවා. ඒක අහලා දේශනාව අහලා. අනේ සාරිපුත්තේ මම මෙච්චර කාලෙකට මගේ මේ ජීවිතේ තියෙනකම් මම මනෝපාවනි ශ්‍රේෂ්ඨ භික්ෂුනාසලට උපස්ථාන කළා. අදයි කියනවා මේ බුදු දහම් කතාවක් කියන්නේ. හැබැයි යාලා දැනගෙ හිටියේ මොකද්ද? ධම්මචාරී, සමචාරී කියන පදනවත්, විසමචාරී, අධම්මචාරී කියන පදනවත් හොඳට දැනගෙන හිටියා. වචන අර්ථ සහිතව විස්තර වශයෙන් දසකුසල් දසකුසල් දැනගෙන හිටියා. හිතන්නනේ එදා සාරිපුත්තනස කරන දේශනාවේ අඬනවා. මුකුත් මේ අපිට නම් ඔබ සාමාන්‍ය දෙයක් ඔයාලට. එතන කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සහ ආයතන හේ අනාත්මය ගැන කරන දේශනාව. ඊට වාලේ වහලා නැහැ. රූපේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි අහලා නැහැ. ඉති හත් දේ නිසා අර අනාථ පිරිසුමා මැරෙන මොහොතේ නෙහන්නේ. සෝතාපන්න විචුත්තමේ. ඔයාලා සෝතාපන්න වෙලාද? ඒ පුදුම වැඩක්. ඔයාලා සෝතාපන්නත් නෑ. හැබැයි ඒක හොඳට දන්න. අනාථ පිරිසුමාල විශාඛ උත්තමාවියෝ සෝතාපන්නත් වෙලා හැබැයි ඕව දන්නේ නැහැ. දසකුසල් ලකුසල් සුපිරියට දරාගෙන හිටියා. මිච්ඡාදිටි සමාධිටි ලේටික වගේ දැනන් හිටියා. පුදුම වැඩක් නේ. තේරුණාද වැටලින්න වල? ඈ ඔළුවෙන් වැටලින්නේ මහා වලකට ඔළුවෙන්. නේ මඩවලත හිතන්න මඩවලත් වෙන මහා ගැඹුරු වලක් ලිඳා. යට මඩදට්ටුවක් කියන්නේ ඔළුවෙන් වැටෙන මොකද ඒ? අන්න ඒ වගේ වල වැටලින්න. ඔයාලගේ ජීවිතේ ෂුවර් නෑ. ජීවිතේ කියන්නේ සුගතිය. ඔළුවෙන් වැටලින්නේ මෙහෙත් එක්ක ඉරලා ඇත්තේ මං හිතන්නේ. දැම්ම පුළුවන් නම් ගල ගලව ගන්න. ඔය පදනම් ඇත්තටලා දාන්න. එහෙම දහම් දේශනා ටීවී රේඩියෝ වල හරි යනවා නම් අනේ කරුණාකර අහන්න එපා. එක්කෝ සාරිපුත්තන් වහන්සේට වරදින්න ඕන, සාරිපුත්තන් වහන්සේට වරදින්න ඕන, එක්කෝ ඔබලට ඇහෙන දහම් දේශනාව හරියන්න ඕන. දෙකයි තියෙන එක. ඒ නිසා මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේගේ දහම් විනයට අනුව හික්මෙන්න භාග්‍යතුන් වහන්සේගේ දහම් විනයට අනුව හැසිරෙන්න. දස කුසල් සහ දස අකුසල් ටික බල දරාගන්න. කයෙන් තුන් ආකාරයක් කරන අකුසල් මොනවද? ප්‍රාණඝාතය, තමන්ට නොදුන්නා වූ යම් දෙයක් වනාන්තරයක හෝ ගමක හෝ වේවා තියෙනවා නම් තමන්ට සතු කළ නැහැ. තමන්ට සතු කළ නැහැ. මේක ඔයාට කියලා තියාගන්න දීලා නැහැ. හැබැයි තමන්ට නොදුන්නා වූ දෙයක් තමන් ගන්නවාද? ගණීද? තමන් හෝ ගණීද? තව කෙනෙකුට කියලා හෝ ගණී ගන්නවාද? මේක සොරකම. එහෙම දේවල් කරන්නේ නැත්තේ කවුද? අතුස්ස ඉකකන්නේ. ඒ කියන්නේ වනාන්තරයක හෝ ගමක හෝ තමට නොදුන්නා වූ දෙයක් ගන්නේ නැත්නම් අන්න ඒකට කියනවා සොරකම් නොකිරීම. ඒක කරනවා නම් සොරකම් කිරීම මිච්ඡා දිට්ඨියෙන් උපදින කර්මයක්. අන්නාරි සාදු සාදී ප්‍රශ්න අපේක මම ඒක විස්තර කරන්න ඕන දෙයක්. කොහොමද මේ වනාන්තරයේ කුහා මේ ගහක තියෙන කරක් ගෙඩියක් නේ? ඔය දැන් කැලේ තියෙන පළු ගහක ගෙඩියක්, වීර ගෙඩියක්, ඒවයිති නෑ. හැබැයි මේ දැන් තියෙනවා මේ රාජ නීතියෙන් සම්පනවල තියෙනවා කළුවර කපන්න එපා. කළුවර ගහක් කපන් එනවා. ඒක මොකද්ද? හැබැයි රාජ්‍ය නීතියේ තියෙනවා පාපි අධාර්මික නීති. උන් කියනවා කැලේට යන්නත් තහනම් ගිහින් බෙහෙත් කොලයක් කඩගෙන තහන. සුද්ධ පනවල ගියානේ. වන සංරක්ෂණ නීතිය අදරස් සංශෝධනය කළ නැහැ. කැලේට ගිහින් මේ ඔය පලා වර්ගයක් අඩුගානේ මේ වැලක් කපාගෙන ඉන්න තහන බෙහෙත් වැලක්. ඒ අර වෙදකම අහිංකලා දාන උංගහපු එක පදනම. ඒවා උලක් නැහැ. බෙහෙත් පිනිස දෙයක් හොයාගන්න ඕන කැලේකට ගිහින්. එක මොකෙට්ට එක පාප ඇන. නමුත් කළුවර ගහක් ඔය ගස් කපන් ඉන්න එපා කියනවා කැලේ. මොකද එදා අතීතයේ ධාර්මික රජවරුත් එහෙම පනවලා තිබ්බා. වනාන්තරේ ඒ රාජ රජට අයිති කියන රාජකීය රාජ්‍ය ව්‍යවස්ථා නීතියට අයිති වනාන්තර තුන. ඒවා මේ රටේ පොදු දේවල් දෙසල් කරේ ගන්න. පුද්ගලයෙක්ට කාටවත් ගන්න තහනම්. ඒවට වනාරක්ෂකවරු හිටිය අතීතේ. මම කියන්නේ මීට අවුරුදු 2500ක් 2000ක් අතීතේ අපේ රටේ පවා හිටියා දුරුකර සමය පවා තුණා. එතකොට මේ මෙන්න මෙබඳු පද නෙමෙයි ධාර්මික නීතියක් ඉක්මවා දෙයක් ගන්නවනේ. ඒක අර හොරකමට අයිති ධාර්මික නීතිය. ඒවා රාජ්‍ය නීතිය ගත්තොත් අදනම් පෞකාර ධාර්මික නීති නිතින් බහුතරය. ඒව ඉතින් කරන්න දෙයක් නැහැ සමහර දේවල්. ඒතොර බලන්න සොරකම වනාන්තරේ හෝ ගමක හෝ තම සතු දෙයක් නෙවෙයි. දැන් ගමේ අපි කැලේ යනවා, කැලේ යන දකින්න කියතා. මේ කැලේ තියෙන්නේ කැලේ කියක් තියේද? කැලේ තියෙනම කා මොන හරි වටින වස්තුවක් වැඩිලා මොන හරි දෙයක් කියමු, කවුරු හරි තියලා ගිහිල්ලා කියමු, අපි ඕගොස්තන්ගෙන. ඒක මොකද? ඒක සොරකම. හොඳේ, ඒවා මතක දැන් කැලේ ඒ වගේ දෙයක්. එතකොට මතක තියාගන්න මේ සොරකම කියන දේ අල්ප මාත්‍ර වශයෙන් හෝ අල්ලපු ගෙදර වත්තේ තියෙන දේ වෙන්න පුළුවන්. දැන් මේ පොල් වත්තේ කවුරුත් නැහැ. අපි අල්ලපු ඉඩම අපි ගිහින් පොල් ගෙඩියක් හොඳගෙන. එක්කෝ ඒ පොල් ගහේ අත්තදි කියවිලා අපේ වත්තට වැටෙන්නේ. අපේ පොල්. ඒක හරිද? ඒක සොරකම. ඒ පොල් අත්ත අපේ පැත්තේ දුණා කියලා පොල් අත්ත දිගේ ගෙඩියක් ආවා කියලා ඒ අපේ යුතුකම මොකද්ද? මනුස්ස ස්වභාවය නะ. ඒක දාලා ගන්න. ඕනනම් අහලා ගන්න. නැති බැරි නම් නැත්නම් මහත්තයෝ මේ පොල් ගෙඩියක් දා ගන්න අපි ගත්තර කමක් නැද්ද? ඒක මනුස්සකම. අන්න ඒකට කියනවා සමචාරී. මනුෂ්‍ය ධර්මයට, මනුස්සත්වයට සමයි ඒක. ඇයි අනුසතු දෙයක් නේ. ඒමිනිය උපද්දෝ, ඒමිනිය පෝරදාලා හදන ගහේ ඵලේ අපි භුක්ති විඳිනවා කියන්නේ. ඒක සොරකම. ඒ වගේ. හරි? නිකන් මතක තියාගන්න. ඒක ඒ පොයින්ට් අල්ලගන්න. තව ඉතින් තියෙනවා කාරණා කියනවනම් අපෝ අදනම් පුදුම විදියට හොරකම් කරනවා රාජ්‍ය සේවකයෝ. පුදුම විදියේ දේවල් තියෙනවා දැන්. ඒක කතා කළ වැඩක් නෑ පදන. ඒක තමයි මිච්ඡා දිට්ඨිය හාත්පස වැඩෙනකොට මේ සමාජයට වෙන යහපත. හොඳේ, කරන්න දෙයක් නෑ. තමන්ට දීලා නැත්නම් රජයේ දේපල හරි වේවා අපිට ඒක ගන්න අයිති නෑ. හැබැයි රජයේ දේපල රාජ්‍ය කටයුතු තුළදී භුක්ති විඳිනවා. ඒ කියන්නේ රජයේ කටයුත්තක් කරනකොට අපි රාජ්‍ය දේපල භුක්ති විඳින්න ඕනේ. ඒකනේ අද රජයේ සේවකය. ඒක ඒකාන්තයෙන් කරන්න අපේ සල්ලි වලින් රුපියලක කැප කරන්න ඕනේ. ඒකයි වගේ රාජ්‍යයේ කටයුත්තක් කරනකොට එයාගේ හැකියාවට අදාළව එයා ඒ රාජ්‍යයේ දේපලෙම තමයි ඒක ගන්නවා. අපේ පුද්ගලික මුදලවලට යට කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න. අන්න ඒ වගේ කලපගන්න. හොඳේ, ඒව මතක තියාගන්න. සොරකම තියෙන තැන උබලා දරා ගන්න. තමට නොදුන්නු, තම සතු නොකරපු යම් දෙයක් අනිසතු දෙයක් නම් ඒක ගන්න එපා. මෙහෙමයි, දැන් පාරේ වැටලා තියෙන දෙයක් මේ දැන් ෆස්ට් එක වැටලා තියෙකියු. සල්ලි තියෙනවා, ID එකක් තියෙනවා, ෆෝන් නම්බර් එකකුත් තියෙකියු. මොකද කරන්නේ? සල්ලි දාගෙන සාපේ පස්සක දැම්ම කියලා. හන්ද ඒක අහන්න දෙයක් නෙවෙයි. මනුස්සකම තමයි ආයේක තියෙනවා අපි කොහොමද බලලා වචාරයක් කරලා දෙන එක අන්න මනුස්සසන සමචාරි. විසම බව මොකද්ද? ෆස් එක දැක්කා වටපිට බැලුවා දාගත්තා පැත්තකට ඉස්සර සල්ලික දාගත්තා කියන. කඩේකට ගියාම 1000 කුලෙ දෙන්නේ 5000ක ඉතිරි සල්ලි දෙනවා. දැන් එහෙම එක සාක්කුවේ දාන්න ඕන. එයා දුන්න දෙයක් කියලා. ඒක හරිද? හරි. යා දීපු දෙයක් මුදලාලියම දුන්නා. මේ කඩේට යන නිසා ආදරයට මේ වැඩිපුර ඇයි මෙච්චර කල් අපි බඩු ගන්න කඩේ මුදලාලිය 1000ක 500ක් ඉතිරි දෙනවා එක 4500ක් දෙනවා කියමු. එහෙමනම් මතක තියාගන්න ඒව සොරකමටයි දෙන්නේ. එනායි කතා කරන දැන නැහැ සොරකම ගැනනේ. ඒතර වැරදි කාම සේවනේ. ඕක කියන බල මිච්ඡා කාමේසු මිච්ඡාචාරා වේරමණියා. මේක ලියා ගන්න ඕනක වචනයක්. මොකද්ද මේ අර්ථේ පුතේ? වැදපේ උන්කො. එතකොට මතක තියාගන්න ඔන්නතර පොඩි අවුලක් තියෙනවා වැදපේ මතක තියාගන්න. ඒතර මිච්ඡා කාමේසු මිච්ඡාචාරා. නේ? මොකද්ද මේ කාමයන්ගේ මිච්ඡාචාරා? අද ඔය පෞකාර ආන්දුල කියන නේ මෑහෙන්. කාමයේ කියන්නේ පංචකාමයේ කියලා එහෙම එකක් නැහැ. මෙතන කාමයේ කියලා පෙන්වන්නේ මොකද්ද? බිරිඳක් සැමියා කායික ලිංගික එකතුව. මෙන්න මේක මිච්ඡාචාරි. නිවැරදි පදනමේ මෙමුණු ස්වභාවයක් තියෙනවා. විවාහක බිරිඳ සැමියා අතරෙත් මේක තියෙනවා. කෙලින්ම වෙන මිනිහෙක් එක්ක යන්නේ එක කෙලින්ම එකෙල්ලේ පේන දයන් තව තියෙනවා. හරි? බලමු මේක මම කියන්න. එතකොට පුතේ මතක තියාගන්න. එකක් කියන්නම්. මනසෙන් තමගේ මිනිහෙක් මා වෙන මිනිස් හොයනවා. යම් මිනිහෙක් තමන්ගේ විරඳෙක්ම වෙන ගෑනු ගැන කැමැත් උපදවනවා ලිංගික හා කායික එකතු වීමකට ඒක අයිති නිරේගාමි අපාගාමි පාපයකට. මනසෙන් කරන පාප කර්මයක් ඒක අභිජ්ජා කියන තැනට අයිති. මම එක මෙන් මෙතෙන් එකතු කරා පොඩ්ඩක්. ඒකත් අර කාමසු මිච්ඡාචාරා පදනම හැදෙන තැන මනසෙන් සිදුවෙන දෙයක්. ඒක අයිති කයට නෙවෙයි. නමුත් ඒ පදනම මම මේ කිව්වේ. ඊට උඩට එද්දි තියෙනවා තව විෂම ලෝභ කියලා පාප කර්ම ටිකක් තියෙනවා. විෂම ආසාවල් තියෙනවා. බිරිඳක් කායික එකතු වෙනකොට ඒ විසම ආසාවල් තියෙනවා. ඒකත් අයිති මෙන්න මේ මිච්ඡාපදම. එතකොට මට තියාන දරුවෙක් මව්කුසකට ආවහම කෙනෙක් කායික එකතු වෙනවනම් මේකත් අයිති ඒ මිච්ඡාචාරා කියන තැන තමයි. දරුවෙක්ට කිරි දෙන කාලේ කායික එකතු වෙනවනම් ඒ අම්මා කෙනෙක් ඒත් අයිති මිච්ඡාචාරා පදනමටමයි. මතක තියාගන්න.
දැනගෙන ඉන්නේ
නැහැ ස්වාමී. හරි, කමන්නේ. අඟුත්තරනිකාය
අංගුත්තර නිකායේ පංචක නිපාතේ සෝනකින සූත්‍ර දේශනා කරන දෝන බ්‍රාහ්මණයට කරපු සූත්‍ර දේශනාව.
සෝන කියලා සූත්‍රයක් තියෙන ඊට මෙහා තියෙන සූත්‍රේ මේ අතීතයේම ධාර්මික පදනමේ ධාර්මික මිනිසුන් දරුවෙක් මෞකසකට ආවහම කවදාක කායික එකතු වෙන්නේ නැහැ. ඒ වගේම දරුවා වදලා ලේකිරි කල පොරණතේ ඒ කාලය තුල නැවත කායික එකතු වෙන්නේ නැහැ. එහෙම හදන දරුවෙක මනස අම්ම අවුරුදු 20ක් 25ක් ගියත් ඒ දරුවෙගේ මනස කවදාවත් පහත් ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ලිංගික පැත්ත අරබය අද මේ සමාජයේ හාත්පස පැතිරෙන දෙයක් නේ. ඒ නිසා ඔබල තරුණයි ඉන්නවනේ එකම එක දරුවෙක් පදනයි ඉන්නවනම් හදලා බලන්න මේ කිව්ව පදනමේ. ඒ දරුවගෙන බලන්න දෙයක් නැහැ ඒ කෝණේ. මොකද්ද කෝණේ? කිසිම දායක ඔය බය වෙන දෙයක් නැහැ. අහේ මෙහෙ රිංගලති කියලා කැලෑපල්ලි එක එක රූම්ස් වල ඒ පදනම යාලට ඇති වෙන්නේ නැහැ මනසේ. හේතුව තමයි බුදුරජාණන් කියනවා යම් දරුවෙක් මෞකසකට ආවහම ලිංගික එකතු වෙනවා නම් ඒ දරුවා උපදින්නේ අසූචියේ කියන ඉන්නේ. අසූචි පිරුණු තැනක ඉනවා ඒ දරුවා වැඩෙන්නේ. යම්මවෙක් කිරි දෙන කාලේ කායික ලිංගික එකතු වෙනවා නම් ඒ දරුවා කොහොනේ දරුවට කොහොනේ අසූචි කියනවා. මේ බුද්ධ වචනේ මගේ දේවල් නෑ. අසූචි කියනවා කොහොනේ හේතුව ඒ දරුවා ඇයි කායික එකතු වෙනකොට නේ කය හෝමෝන එකතු වෙලා කයක් සම්පූර්ණ පදනම වෙනස් වෙනවනේ. එතකොට ඒ ලේ කෙලසෙනවා. අම්මගේ ලේ ටිකනේ දරුවා බොන්නේ. එතකොට ඒ දරුවාගේ ඒ බොන අම්මගේ ලේ ටික බොන්නේ දරුවා. එතකොට ඒ ලේයින් පෝෂණය වෙන මොලේ ඇතුළු ඒ පද්ධතිය අඳුරුයි, අපිරිසිදුයි. ඒ අපිරිසිදු පොද්දල තමයි මෙන්න එන අවශ්‍ය 10ට බහිනකොට තියෙන දේවල් මේවා. මේ අවශ්‍ය 1000 500 කාලේ මේ මිනිස් අතර ඕවා නැහැ. මිනිස් එහෙම දේවල් කරන්නේ ස්වභාවයෙන්ම වෙන් වෙනවා. ඒක තමයි ධාර්මික මනුෂ්‍ය න්‍යාය. සමහර අම්මලා අපි මෙහෙම කියද්දී අපිට කියලා තියෙනවා. ඒගොල්ලෝ දරුවෝ මෞකසල ආවදා ඉඳන් කිරි ටික දීලි වෙර නැතා කායික එකතු වෙච්ච නැති අම්මලා තාත්තලින්. ස්වභාවයෙන්ම මේව දැනගෙන නෙමෙයි. එහෙමයි ඉන්නවා. නිකන් මතක තියාගන්න තරුණ අයට කිව්වේ. එතකොට මේකත් අයිති අපායේ අපාගාමි සහ මනුස්ස ලෝකයේදී මේ යම් යම් දුර්ලතා පීඩාකාරී පදනම් ලැබෙයි. ඒකත් මතක තියාගන්න මේක අමතර දැනගැනීම පිණිස කියපු කතාවක්. තවත් කාරණාවක් තියෙනවා මේක කියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. හරිද? විෂම විකෘති පදනම් තියෙනවා කායික එකතු වෙන. විකෘති පදනම් ස්වභාවිකත්වයේ නෙවෙයි. ඒකෙන් වෙන්ුණු ස්වභාවයක් තියෙනවා. අන්න ඒ පදනම් වලට යන්නත් එපා. ඒ විතරක් නෙවෙයි තව එක එක දේවල්. කියන්න ගෙන කෙටියෙන් මුඛමග්ග බුදමග්ග ආදී එබුතු පදනම් තියෙනවා. ඒතකොට සමලිංගික සේවනාදී මේව කෙලින්ම නිරේගාමී කපාගාමී පාප කර්ම. ඒක මතක තියාගන්න. කිසිදාක ඒ බුදු පදනම් වලට වෙන්න එපා. මේවා මේ ආයුෂය 10ට බහිනි ලෝකේ මිනිසා අතර හාත්පස පැතිරලා යන ආයුෂය 10ට බහින පුණ්‍ය ප්‍රතිපදාව ගිලිහෙන පාප කර්ම ටිකක් මිනිසු දන්නේ. විෂම ලෝභෝ විෂම ලෝභෝ කියන්නේ විකෘති වූ මිනිස් ආසාවල්. විකෘති එක මිනිස් ආසාවල් නෙමෙයි. තිරසං තිරස්චීනගත අපාගාමී ඒ පාප කර්ම ටිකක්. අද මේවා හාත්පස පැතිරෙනවා සමාජයේ. මේක නිකන් මතක තියාගන්න එච්චරයි. ඒකට මේවට අයිති කාරණා. මේ මුලින්ම වෙන්නේ මනසෙන් පස්සේ කයින් ක්‍රියාත්මක වෙනවා. කයින් කරන දේවල් නේ. ඒ නිසා මතක තියාගන්න. මෙන්න මේ පදනුණු කාමීසු මිච්ඡාචාරා කියන තැන යම් මට්ටමකින් අයිති. හොඳේ? ඒකේ ප්‍රබල ගොරෝසුම දේ තමයි අද අපි දන්නේ. දැන් දැන වැදපු ගෑණිකේ මිනිහකින් හරි මෙම්ම වෙන එකෙක් හොයාගෙන ගියා නම් කියලා. නමුත් දැතපු මිනිසා ගෑණිය අතරත් පදනමක් තියෙනවා, ධාර්මික පදනමක්. ඒ ධාර්මික පදනමෙන් ඒ ආසාව තෘප්තිමත් කරගන්නවා. මෙන්න මේ ධාර්මික ආකාරයෙන් ඒක තෘප්තිමත් කරන්නේ නැත්නම් ඒ අධාර්මික පදනමට යනවනම් මේකයි ති මිච්ඡා කාමීසු චාරාවට තමයි. කාමීසු මිච්ඡා චාරාවට තමයි කියලා මතක තියාගන්න. දරුවන්ට කියලා දෙන්න. ඉස්සර අතීත පොඩි කතාවක් කියන්න. ඉස්සර ඔය පෞර්ව චාරිත්‍ර අතීත මම කියන්නේ මීට අවුරුදු 2000කට කලින්. අතීතේ පෞර්වදී කියලා දුන්නේ ඔන්නෝවා. ඒ සමාජයේ ගරු කටයුතු පුද්ගලයා විසින් කියලා දුන්නේ මොකද්ද? පෝර්වේදී මෙන්න මේකයි න්‍යාය, මේකයි ධාර්මික පදනම. උබලගේ ධාර්මික ජීවිතේ මෙහෙම ගෙවා ගන්න කියලා කරපු අවවාද තුන. අද ඒවා ඒ නිවැරදි ධර්මයේ ටික කියලා දෙන්නේ නැහැ. යහ ජීවිතයක් ගෙවා ගන්නදී පදනම් ටික. හරි? නමුත් උබලා දරුවන්ට මොකද කියලා දෙන්න ඕන? මින් ඉදිරියට. මේවා කියලා දෙන්න කැමති නම් දරුවන්ට කියලා දෙන්න විවාහයට යද්දි. මේ පදනම් මොකද අපායේ මෙන් කරන දෙයක්, අපාගාමී දෙයක්. කවදාවත් සැපේ පිණිස හේතු වෙන්නේ නැහැ. ඒතර කරුණු තුනක් පොඩ්ඩක් පුළුල්ලා කතා කර ටිකක්. හරි? මම වචනයෙන් කරන හතරක් තියෙනවා. මොනවද? ඈ? මුසාවාදා, විසුනා වාචා, පරසා වාචා, සම්පප්පලාපා කියන හතරක් වෙන්නනවා. කයින් කරන තුනක් මූලික වෙන්නන මේ තුනට තවත් තියෙනවා. කයින් කරන වැරදි. මේ තුන මූලික වශයෙන් පෙන්නනවා. ගිහියාගේ. ගිහියාගේ පදනම් පෙන්නන්නේ පැවිද්දොන්ට තියෙනවා තව ශික්ෂා පද. වචනයෙන් හතරාකාරයක් තියෙනවා ගිහියාට මූලික වශයෙන් ඉක්මෙන්න, පැවිද්දාට තව තියෙන ශික්ෂා පදකට බොහෝ. අපිට පැවිද්දොන්ට ඔබ සම්පතත් තීලයට අරතුන. එතකොට මේ ඔබලා ගිහියා විදියට ගිහි ජීවිතයක උපාසක උපාසිකාවරු වෙන්න නම් මෙන්න මේ සතරාකාරයක වචනේ ඔබලා පරිපිරිසුදු කරන්න. පැහැදිලිද? මේ උපදින මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය කියනවා මොකක්ද? අපිට හිතෙනවා මේකෙන් සැපයක් උපදිනවා කියලා. හැබැයි මේකෙන් කවදාවත් ධාර්මිකුත් සත්‍යුත් සැපයක් උපදින්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දැක්මෙන් අසත්‍ය දැක්මකින් යුතුව කර අපි හිතන අසත්‍ය දැක්ම මොකද්ද? අපි හිතනවා මේකෙන් සැපයක්, ලාභයක්, යහපතක් මට උපදිනවා, මට සිදුවෙනවා කියලා. ඒක තමයි එතන තියෙන මිච්ඡාව. තේරෙනවද? මිච්ඡාව කියන එකේ අර්ථය ඔබලා දරා ගන්න. මේකෙන් මට සැපයක්, යහපතක්, ලාභයක් උපදිනවා කියලා හිතාගෙන ඉනවා. මෙලොව සහ පරලොව. නමුත් සැබෑලිසිම මොකද වෙන්නේ? මෙලොව සහ පරලොව අලාභයක්, අයහපතක්, දුකක් පිණිසමයි මේ ටික හේතු වෙන්නේ. තේරුණාද? ඒ නිසා කියනවා මිච්ඡා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ එනහ මෙලොව පරලොව සත්‍ය වශයෙන්ම තමන්ට සැපේ උදා කරන, යහපත උදා කරන, සැනසීම උදා කරන දැක්මට කියනවා සම්මා දිට්ඨිය. එහෙනම් මිච්ඡා දිට්ඨි අංග 10කුත් සම්මා දිට්ඨි අංග 10කුත් තමයි බුදුරජාණන් මෙහිදී පෙන්වන්නේ. වචනෙන් කයින් තුන් ආකාරයක්, වචනෙන් හතර ආකාරයක්, මනසෙන් තුන් ආකාරයක්. හරි? වචනෙන් හතර ආකාරය තමයි මුසාවාදා, වේරමණියානේ. දැක්කා උදේ දැක්කේ නැහැ කියනවා. කණෙන් ඇහුවද මට ඇහුනේ නැහැ කියනවා. නාසයෙන් විඳපු ගඳ සුවඳක්, දිවෙන් විඳපු රසයක්, කයින් විඳපු යම් පහසක් තියෙනවා. වායක දන්නවද? විඳලා තියෙනවද? අනේ නැහැ කියනවා. නේ? මේක තමයි අසත්‍ය. වාහේ මේ දේවල් හිතලා තියෙනවද කියලා අහන හිතින් හිතපු දෙයක්, මනසෙන් හිතපු දෙයක් ගැන. අනේ මම එහෙම දෙයක් දන්නේ නැහැ කියනවා. මේක අසත්‍යයක්. මෙන්න මේක කියනවා අසත්‍ය වචනය. හරිනේ නේද? මුසාවාදා කියන එකනේ ඔබලා, මං හිතන්නේ ඔබලගේ ජීවිතේ උඩරිම තියෙනවා. අත උස්සන්න කියන්න ඕනේ නැහැ. උපරිම තියෙනවා කියලා මං හිතනවා. ඇත්තට කවුද එක්කෙනෙක් අත උස්සන වංකෝම සත්‍ය වචනේ කතා කරන්නේ? නැහැ නේද? නැහැ නේ බලන්නම්මනේ. ඉතින් හිතන්න කොහොමද ඔබලා අපායෙන් ගැලවෙන්නේ? මොකද්ද ඔබලා කරන්න තියෙන්නේ අර්ථය? තීරෝ පණැතු හයිය මෙහෙම කළ අත උස්සන්න එකෙක් නැහැ. මට දවස් 6ක් ගියා ගිහි ජීවිතේ බොරු එමෙ වෙන්නේ දින 6ක්. අපි මේ ලොකු බොරු කියපයි විහිළුවට ජෝකේර බොරු කියපයි. ඒ කියන්නේ කොල්ලොත් එක නේ අපරින් මොන හරි මොන හරි කියපේ එහෙම කියපුවා තියෙනවා. එහෙම නැතු මේ කාගේවත් හොරකම් කරලා ලාභ ලබන්නේ එහෙම කියලා නැහැ. නමුත් මේ දින 6ක් මම උත්සාහ කළා එහෙම විහිළුවට හරි කියන බොරු නවත්ත ගන්න. දැඩිව මනසෙන් හිත හිතා උත්සාහ කළා. දින 6ෙන් නැවැත්තුවා ගිහි කාලේ. මේ දහම පොඩක් ලැබෙන කාලේ. හරි? ඒ නිසා මේක පොඩක් නවත්ත ගන්න. ඔය බොරුවේ විපාක දන්නවනම් ඔය කටවල් කුණු වෙලා යන දේවල් දන්නවනම් අපා ප්‍රේතයන් අතර ඉන්න ප්‍රේතයෝ ගැන දන්නවනම් කවදාවත් මිනිහේ බොරු කියන්නේ. තිරිසන් ලෝකේ දේවල් තේරුම් ගන්නම පහසුයි. මේ පෙරේත ලෝකේ දේවල් තියෙන දේවල් දන්නවනම් මේ බොරු කියන එකේ විපාක විදියට මිනිහේ කවදාවත් බොරු කියන්නේ. එයා හිතනවා එයාගේ මිච්ඡා දැක්ම තමයි මොකද්ද? මේ බොරුවක් කියලා මට සැපයක් උපදවන්නනේ කවුරු හරි සතුටෙන් ඉඳී කියලා. නමුත් කාටවත් දරුවෙකුටවත් අනේ චූටි කාලේ නම් පුරුදු කරන්න පුතේ මොන අලාභයක් වුණත් මොන දෙයක් නැලුණත් බොරුවක් නා කියන්න එපා කියන නනේ දරුවෝ අම්මලා දරුවන්ට පොවන්නේ ඒවා. දරුවෙක් වඩාගෙන උණුසුම් කරමින් දරුවන්ට දෙන්න චූටි කාලේ නම් ඕවා. අපාගාමි දරුවෙක් හදන්න නැතුව තමන් වගේ මිච්ඡාදිත්තේ ඒ එන දේ උන්ට දෙන්න එපා. සත්‍ය දේ දෙන්න. හරි? එතකොට එහෙනම් මුසාවාදා හරිනේ. පිසුනා වාචා ඒ කියන්නේ මොකද්ද සිංහල අර්ථය? දැන් පිසුනා වාචා. ඒ සම්පප්පලාපන් පිසුනා වාචා. ඔය කට්ටිය අද ලෝකයේ කේලම් කියනවා කියලා. කේලම කියන එක වැරදි. ඒක නෙවෙයි. ඒ කේලම කියන්නේ ඒක මොකද්ද දැන් කේලම් කියන්නේ? කේලම් කියන එකේ අර්ථයක් නැහැ නේ. පිසුනා වාචා කියන එකේ සිංහල පාලිය තමයි පිසුනා වාචා. සිංහල තමයි සමගි සමාජ සම්බන්ධතා බිඳ වැටෙන දෙවිය යන වචන පරිහරණය කිරීම. ඒ කියන්නේ සමාජයක් අතර බිරිඳ සැමිය අතර වෙන්න පුළුවන් දරුවෝ අම්මා තාත්තා අතර වෙන්න පුළුවන් ඒ තියෙන සමාජ සම්බන්ධතා පිච්චිලයන් බිඳ වැටෙන වචන කතා බහක් තියෙනවා මේ ලෝකේ. තේරුණා? සමාජ සම්බන්ධතා බිඳ වැටෙන දෙවිය යනවා වචන කතා බහට කියනවා පිසුනා වාචා. කේලම් කියුවම අපිට ඕකේ අර්ථය එන්නේ නැහැ නේ. එන මතක තියාගන්න පිසුනා වාචා කියන්නේ සමගි වූ ප්‍රිය වූ සමාජ සම්බන්ධතා බිඳ වැටෙන වචන කතා බහ. ඒකේ විස්තරයක් කියනවා මොකද්ද? අපි දකිනවා දැන් සමගි සමාජ සම්බන්ධතා තියෙනවා එකෙක්ට මේක හරියන්නේ නැහැ. මොකද කියන්නේ? අහේ ගිහිල්ලා කයියක් දානවා. ඊට පස්සේ එහෙන් ගිහිල්ලා කියන්නේ අරුන් ගැන. අන්න අරුන් මෙහෙම කිව්වා මෙහෙම මෙහෙමයි කියලා බොරුවෙන් වෙන්න පුළුවන් පටන් ගන්න සමහරලා. එක තියෙනවම ප්‍රශ්නයකුත් වෙන්නත් පුළුවන්. තියෙනවම ප්‍රශ්නයක් අදිනවා අර පවුල්. ඒව මේ යට ගිහිපු ප්‍රශ්නේ. ඒයි සමගින් ඉන්නේ පවුල් දෙක. හැබැයි ඉස්සර තියෙච්ච එක දාන වචනය. දාලා අහෙන් ගන්න වචන. අර මොකද කරන්නේ? එයා සතියකින් හරි දවසකින් හරි මෙහෙට එනවා. ඒක අදන කෝල්. නේ? ඔයාලා එහෙම කියන කිච්චි නේද? කෝල් එකක් දාලා අන්න මචං මේ උඹලා අම්මලට මෙහෙම කව අන්න අර අරුම් මෙහෙම උඹලත් එක පන්ට පනවා ගිහින් ඉතින් ඔන්න එහෙම කියන්නේ අපිට ගියාම කියලා. කටිය නේද? ඇයි වටපිට බලන්නේ?
හරි
හරි. හරි. එහෙම මතක තියාගන්න. අහෙන් ගිහින් තොරතුරු අරන් තවත් වෙනකට දෙනවනะ. දීලා අයි ලබන මාසේ හරි එහෙන් කේන්ටියක් අරන් අහේට හරි දෙනවනะ. ඔන්න ඔය දෙපැත්තකට විල මතක තියාගන්න. ආයෙත් නම් අපේ එක අනන්ත දුක්සහිත දෙයක් වෙයි. මරණින් මත්තේ නිරේන් නම් මිදෙන්නේ නැහැ. හොඳේ? එක පෙරේතෙක් ඉන්නවා. හොඳද? ඒකේ එක බුදුරජාසේ පෙන්වන තැනක එක පෙරේතෙක් ඉන්නවා. මේ ඔන්න ඔය කේලම කියලා. කේලම කියන දේ කේලම අපි අද කේලම කියලා කියන්නේ අපේ මේ සමාජයේ. නමුත් පිසුන වාචාව. ඒ තමයි සමාජ සමගි සම්බන්ධතා බිඳ දාන විදිහට වචන පරිහරණය කළා. අද මැරලා පෙරේත ලෝකෙ බෙදීචා ඉන්නවා. එයාගේ ඒ පාප කර්ම විපාක දෙන්න දැනට ඌරු මුකේ. ඒ ඌරු මුකේ දිව තමගේ බඩට වෙනකන් දීගයි. ඒකේ දිව හැම වෙලෙම දහස් සංඛ්‍යාත ඉඳිකටු තුඩවැණි පණුව කාදමයි. ඒ දිව කුණු වෙලා ලේසරව වැක්කරනවා. ඒ ලේසරව ඒ අමු මස කාදමමින් පණුව ජීවත් වෙනවා. ඒක අනන්ත දුක් අඳුනා කුකුරෙන් කෑගසන. එයාට ඒක අයින් කරගන්න බෑ. ඔන්න එක චූටි සල්ප විපාකයක් ඈ. ඔය සල්ප දෙයක් ඔය පෙරේතෙක් කියලා උපදිනවා කියන්නේ ඇත්තම සැපයක් අපායයි. ටිකක් හරි සැපයක්. අර නිරේ ගිනි දැල්නේ අවිචමනයි නරකාදීක තියෙන ගින්දර ඒ පීඩාව නැහැ එහි. තිරිසන් ලෝකේ තියෙන අනන්ත බියට ඇති ගැනීම නැහැ. අහේටි අඩුයි. නිසා සෙල්ලම් කරන්න එපා තමගේ ආත්මභාවයත් එක්ක. ලැබිච්ච දැන් අපි මිනිස්සු වෙලා උපදිනවනේ. මිනිස්සු වෙලා ඉපදිලා මේ මිනිසා කියන සත්වයා වෙලා ඉපදිලා කවුද මනුෂ්‍යත්වය හොයාගත්තේ? හ්ම්? මිනිහෙක් කියන එක එකක්. මනුෂ්‍යත්වය හොයාගත්තේ කවුද? මනුස්ස කියන එකේ අර්ථය මොකද්ද? උසස් මනසකින් යුතු පුද්ගලයා කියන අර්ථයෙන් මනුස්සන්ත උසස් මනසකින් යුතු පුද්ගලයා කියනවා මනුෂ්‍යයා. හැබැයි මිනිසුන් අතර ඉන්නව නේද? තිරිසන්. ඒ පෙරේතේ වගේ අපි කියන උනා මල පෙරේතෙක් කියලා. අපි කියනවනේ. ඌ මහා එන පෙරේතෙක්. ඌ මහා පෙරේත එහෙම නේ පෙරේතයොත් ඉන්නවා මේ මිනිස්සු අතර. ඕක මහා තිරිසනේ. යකෝ තිරිසන් වැඩ කරන්නේ කොහොම කියනවනේ? තිරිසන්ුත් ඉන්නවා මේ සමාජ මිනිසා අතර. ඒතකොට මතක තියාගන්න එනත් මේ මිනිස්සු අතර ඉපදිලා මනුෂ්‍යත්වය හොයාගන්නේ සල්පේ. ඒ මනුෂ්‍යත්වයට තමයි කියන්නේ මිච්ඡා දිට්ඨිය මේකයි, සම්මා දිට්ඨිය මේකයි. මිච්ඡා දිට්ඨියෙන් උපදින දස අකුසල් දහම් කියන්නේ මේකයි. සම්මා දිට්ඨියෙන් උපදින දස කුසල් දහම් මේකයි කියලා හොයාගන්නේ හොයාගෙන යන හික්මෙන්නේ මනුෂ්‍යාත්මභාවය හොයාගත්ත කෙනෙක් විතරයි. එහෙම නැත්නම් ඒ අත්ව කවදාවත් මනුෂ්‍යත්වය හොයාගත්ත කෙනෙක් නෙවෙයි. මිනිසුන් අතර ඉපදিলা නිරේ යන, මිනිසුන් අතර ඉපදিলা තිරිසන් ලෝකෙ ඉපදින, මිනිසුන් අතර ඉපදিলা പ്രേත ජනයා අතර අසුර ජනතාව අතර උපදින අපාගාමි සත්වයෙක් වේවි. ඔබලා මේ සම්මා සම්බුදුරජාණන්ගේ අවබෝධය ඉක්මවා යන්න එපා. මෙච්චර දවස් වැරදිලා තියෙන කලා ඕනෙක් කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් මෙයි ගොඩ ඕන තරම් පව් කළා තියෙනවානේ. බොහෝ පව් කළා තියෙනවා නේ. ඒතකොට නමුත් මේ ඒව වැඩක් නැහැ දැන්. අද ඉඳන් මේ සැකසෙන ජීවිතේ මෙන්න මේ දසකුසලේ වල හොයාගන්න. ඒ දසකුසලේට අනුව හික්මෙන් අනේ යාට කවදාවත් යාට සුගතිය හිමි වෙන්නේ නැහැ. ඒකාන්තේ මයාට මෙලෝ පරලෝ සැපේ යහපත ඒකාන්තයෙන් ලැබෙනවමයි. හරි. ඒ නිසා මහත්යෝ කාට කාටත් කියන්නේ දසකුසලේ හොයන්න, දසකුසලේ හොයන්න. දසකුසලේ තුල පැනවෙන කාරණා ටික දරා ගන්න, දරාගෙන තමගේ හිතෙන් බැහැර කරන්න. දසකුසල් දහම් තමගේ හිතේ උපදවා ගන්න වෙහෙසෙයි. හොඳයි. දැන් බලන්න අල් කුරානයේ, මුස්ලිම් කුරානයේ ඒකෙත් ඔය පන්සිල් පද පහ තියෙනවා. දන්නේ නැහැ. දස පනතක් තියෙනවා කතෝලික ආගමේ. සිල් 10ක්. අපේ උන්ට ඒකක් නැහැ. පන්සිල් පද පහක් නැහැ. නේ? මුස්ලිම් මිනිහත් ඔය පන්සිල් පද පහරගෙන කොච්චර ඉන්නවද? ඔය අපි ඔය දකින්න හරම්මස් මරණේ කෙද් දෙකෙක් ඔය. නමුත් මුස්ලිම් සමාජයේ ඉන්නවා පන්සිල් පද පහරගෙන බොහෝ අය. මොකද ඒගොල්ලෝගේ කුරානයේ මේක තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ අද ඒ කියන්නේ ඔක තමයි න්‍යායයි. හැබැයි පරම මිච්ඡාදික්තියක් හොඳේ. හරි. ඒ නිසා කාට කාටත් කියන්නේ ඔබලා පන්සිල් පද පහර කළ විතරක් නම් වැඩක් නැහැ. ඒකත් නැහැ නේ. සාමාන්‍යයෙන් මතක තියාගන්න දහං කතාවකට කවුරු හරි ආවොත් මෙන්න මේ කෝණිය ඇතුළත වාඩි වෙන්න. එකපසක වාඩිනවා කියන්නේ අහලා තියෙනවද? එකපසක වාඩිනවා කියන්නේ මෙන්න මේ කෝණේ. මේ ඇස් දෙකෙන් දකින කෝණයක් තියෙනවා. මේ ඇස් දෙකෙන් දකින මේ කෝණේ ඇතුළතයි වාඩි වෙන්න. විසක් හරවල බලන්න අවශ්‍ය තියන්න එපා. නිකන් මතක තියාගන්න. තේරුම් ගන්න ඕන කියලා හිතුවේ කවුද? එහෙනම් මතක තියාගන්න. ඒකට සූත්‍ර දේශනාව හදාරන්න ඕන. අපේ වචන වලින් අතර වෙන්න එපා. එහෙම වුණොත් අලාභේ කාටද? Taman තමයි. සසරෙන් ගැලවෙන්න තියෙන මේ උතුම් බුදු සසුනත් මුණ ගැහිලා මේ උතුම් සසරෙන් ගැලවෙන අවස්ථාව හිමිලා යාවි. නැවත මතු සසරේ කවදක හෝ සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන එකක් අතුරුදහන් වෙලා යාවි. මෙන්න මේ එකම දෙයක් හදාරුවේ නැතොත් ඒ තමයි මේ අපිට ලැබිච්ච මනුස්සාත්වයේ දුර්ලභයි. මේ දුර්ලභ මනුස්සාත්වය තුල පිළිහිරලා තථාගතයන් වහන්සේගේ අවබෝධය හදාරුවේ නැතොත් නේද මේ ඔක්කොම අපිට ලැබිලා තියෙනවා. මේ භාග්‍යතුන්සේ ධර්ම විනය කියවන්න අපිට අවස්ථාව තියෙනවා, සූත්‍ර විනය පොත් තියෙනවා. මේ දේ හදාරුවේ නැතොත් කවදාවත් ඔබලට යහපත වෙනිකක් නැහැ, මහා යහපතක් වෙනිකක් නැහැ. ඔබලේ බලාපොරොත්තු වෙන නිවන කවදාවත් නම් ලැබෙන එකක් නැහැ. හැබැයි ඔබලා ඒ භාග්‍යතුනාසික අවබෝධය ගණන් ගන්න නැතුව ඔබලා පින් දහම් කරොත් බය වෙන්න එපා. දුගතිය හෝ සුගතිය සැප විපාක නිදී. ඒක නැති වෙන්නේත් නැහැ. කවදාවත් යහපත් ක්‍රියාවෙන් දුකක් උපදවා දෙන්නේ නැහැ. හොඳේ. ඒකත් මතක තියාගන්න. යහපත් ක්‍රියාවකින් දුකක් නම් උපදෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න බුදු සසුන එක සෙල්ලම් කරන්න එපා. බුදුරණන් වහන්සේගේ සසුනේ දෙයක් කරනවා නම් බුද්ධ කියන නාමය තුල දෙයක් පන්සලක් ආරාණ්‍යයක් අසපුවක් ආරාමයක් හුදකලා කුටියක් හෝ වේවා එබඳු කුමන හෝ බුද්ධ ශාසනය කියන තැනදී කටයුතු කරද්දී භාග්‍යතුන් වහන්සේ කියපු දේ නම් ඉක්මවා යන්න එපා. එහෙම වුණොත් නම් කිසිම දහක යහපත සැපේ පිණිස හේතු වෙන්නේ නැහැ. අපි හිතුවට මේක පින්කමක් කියලා බුදුරජාණන්සේ ඒක වදාරලා නැත්නම් බුදුරජාණන්සේ ඒක දේශනා කළ තියෙන එක බුදුසසුන විනාශය පිණිස දෙයක් නම් ඒකාන්තයෙන්ම දරා ගන්න අපි කරන්නේ අපාගාමී පවක් කියලා. මෙහෙමයි
දාන්නේ.
මෙහෙමයි මෙහෙමයි. දැන් ඔක මේ තාත්තල දෙන්නේ කාටද කියන එක මතයි පින පවසිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් චෛත්‍යයක් හදනවා. චෛත්‍ය හදන්නේ කවුද? හාමුදුරුවෝද දායක සභාව? හාමුදුරුවෝ ගල් ගෙනල්ලා ගල් මැටි පාගලා ගල් මේව කල්ලා හරි සිමෙන්ති කඩවල කපලා හරි මේ හදනව නෙවෙයිනේ. ඒව කරන්න ගිහියෝනේ. එහෙනම් දායක සභාවෙන් මේක කරන්නේ නේ. එහෙනම් දායක සභාවට මුදල දෙන්නේ. ඒක පිනා. ඒ තථාගත සම්මා සම්බුදුරයන් සීකරගෙන මේ චෛත්‍යෙ මිනිහේ මල්ටික පූජ කරගනි. ඉතින් ඒක පිනා. හැබැයි හාමුදුරුවලට දෙනවා ගිහින් අත කට්ටි. නේ? විචුණාසලාට හා මුදල් දෙනවා. අන්න ඒක පාපයක්. ඒක කවදාවත් සැපේ පිණිස ආපත පිණිස හේතු වෙන්නේ නැහැ. හරි? පැහැදිලිද? අන්න ඒක දරාගන්න. ගිහි කැපකරු කෙනාට කැපකරු පුද්ගලයාට දෙන්න ඕන සාමිනාසර දැනුවත් කරනවා. සාමිනාස මෙන්න මෙබඳු මුදලක් අපි පූජා කළා. ඒ මුදලෙන් ඔබහාසගේ සිව්පසයේ අවස්ථාවේ හෝ යම් කටයුත්තක් කුටියක් හදනවා කියමු. මේ කුටියේ හදන කටයුත්ත හෝ සිදු කරගන්න. ඒක තමයි කැප ක්‍රමවේදය. ගිහියෙක්ගේ අපි කියමු ගිහි දායක ප්‍රධාන දායකයෙක් හරි කවුරක් කියමු. ඉතින් විශ්වාසවන්ත එයාගේ කවුන්ටර් එකක් හදලා තියෙනවා. හදන? එතකොට කවුරු හරි ඇහුවොත් සාමිනාස මේ අපි ඔබහාසලට මුදලක් පූජා කරනවා කියලා. අපි මුදල් පරිපි අප පරිහරණය කරන්නේ නැහැ. මෙන්න අපේ කැපකරු තුමෙක්ගේ කවුන්ටරය තියෙනවා. ඔබතුමා මේකට යොමු කරන්න. අන්න ඒක තමයි අඩුම ක්‍රමවේදය. අඩුම ක්‍රමවේදය. ඒතකොට ඒ ගිහි කැපකරු තුමයි මුදල් අරගෙන භික්ෂුන් වහන්සේලාගේ අවස්ථාවේ ඉෂ්ට සිද්ධ කළ දෙනවා. ඕක තමයි පින අඩුම. ඔතනින් මෙහාට එන්න තැනක් නැහැ. මුදල් දෙනවා නම් ඔබලා මතක තියාගන්න ගිහි කැපකරු තුමා හෝ භාණ්ඩාගාරයේ හෝ ලියලා හෝ දීලා ඒ රිසිට් එක හෝ ලැබෙනවා නම් ඒක සාමිනාසර දෙන්න. නැත්නම් කටවචනේ දැනුවත් කරන සාමිනාස අපි මෙන්න අද දාන දවසේ අපි මෙහෙම මුදලක් පූජා කළා. මේ ආරාණ්‍ය හෝ පන්සලේ හරි මොකක හරි කට අවශ්‍යතාවය වෙනුවෙන් මේවා උපාසය යොමු කරගන්න කියලා දීපු ගාන දැනුවත් කරනවා සාමිනාස. ඉල්ලනවා නම් කන්නනේ ඉල්ලන්නේ කන්න ටික දෙන්න. සිවුරක් නම් ඉල්ලන්නේ සිවුර දෙන්න. එච්චරයි. දැන් හල්ලි මොකටද සල්ලි කන්නේ? හරි ලයිට් බිල් ඔයාලා අරන් ගෙවන්න. පිනක් නෑයි. අනිවාර්යයි අනිවාර්යයි. ආයි පාපේ පාපේ නෑ. එහෙමයි. ඔයාලගේ නොදන්නා කම මොහේ පාපයක්. ඒ මේකට හේතුව මේ බුදුසසුන නාමයෙන් ඔයාලා දෙන්නේ. ඒකයි ඔයාලට තියෙන අවුල. හැබැයි අර සල්ලි දෙනවනේ අකපදයක් දෙන්නේ. අකපදේ විපාක තමයි. අකපදේ බාගතුනස කියනවා මිනිස්සේ කෝයේ කවදක හෝ අකීකරු බිරින්දෑවක්. අකීකරු සැමීරි. අකීකරු දරු. අකීකරු තමයි යටතේ වැඩ කරන සේවක සේවිකාව. කම්කරු. අකීකරු ඥාති පිරිසක්. හිතවත් නැති හිතර ප්‍රීශීලින ඕන ඥාති පිරිසක් බිහි කරගන්නේ වෛරක්කාරය. අද ගොඩාක් අයට මනුසුපති තියෙන එක මේ එක මෞකුසෙන් කඩාගෙන උපදිනවා. ඉපදිලා උන් වෛරය කරනවා. ඉඩමට කඩමට දේපලටනේ. මේ තමයි අකපදේවල් වල දාන විපාක සසරේ. නැද්ද? මිනිහා ගෑනට පේන්න බෑ. ඒ මිනිහට වෙන ගෑනු තමයි හොඳ. ඒ ගෑනට වෙන මිනිස් තමයි හොඳ. කිසිදාක මිනිහා දකිද්දී ගෑනි එළියට එද්දී ඇතුළට එද්දී මිනිහා ගෑනි කඩාගෙන පේන එකට නෑ. මට ඕන තරම් ප්‍රශ්න කියලා තියෙනවා කට්ටි. මේව තමයි ඔන්න ඔය දානවල විපාක. පෙර සංසාරේ දෙන්න එපා ඔබ අකපදේවල්. කිසිම දායක ඉර මධ්‍යහනට ගියාට පස්සේ කිසි දායක ආහාර පානය හදලා පූජා කරන්න එපා. ඔබට ඔන්න ඕව තමයි විවාහ ලැබෙන්නේ. වෛරක්කාර සතුරු සහගත ඥාති පිරිවරක් ලැබේ. දරුවෝද ලැබේ. තමන්ට සලකන්නේ තමන් නොසලකා හරින අකීකරු කියන දේ අහන්නේ නැති බිරිඳක් දරුවෙක් ඥාති ටිකක් ලැබේ. අම්මා තාත්තා කෙනෙක් ඔච්චරයි විපාක ඉන්නවනේ. එහෙම ඥාති නේ කට්ටියද? ඒ තමයි. එහෙනම් තම තමන් අනුන්ට ගහන්න එපා. මේ මමම කරපු සසරේ අකපදේවල් දීලා අසත්පුරුෂ දාන දීලා කරගත්ත පාප කර්ම. හැබැයි ලැබෙනව දෙයක්. ඥාති ටිකක් ලැබෙනවා. ඥාති ලැබෙනවා. ඥාති නැත්තේ නෑ. දරුවෝ ලැබෙනවා. හැබැයි දරුවෝ හිත සතුට වෙන ඉදිරි කී කරුම. දුකක් නැද්ද? එහෙනම් අකපදේ විපාකේ ඕක. අන්න ඒක තමයි විපාකේ සංසාර ගමන. ඒ තමයි අකපදේවල් පූජා කිරීමේ දන් දීමේ විපාක ස්වභාවයම සා බලන්නේ නැතුව මිච්ඡා දිට්ඨියෙන් අකපදේවල් දීපෝ විපාක. ඉතින් කැමති නම් කරන්න. කටින කියලා ඔබට සල්ලි දාන්න චීවරේ කිලසන්න සිවුරුන්ට සල්ලි දානවා නේ මේක තියෙන්නේ සීතලෙන් උණුසුමෙන් අඟ වහ ගන්න මැසි මදුරු කණ එකෙන් වැලකෙන්න ලැජ්ජා ඇති වෙන මේ මේක වහ ගන්න නේ දේ භාවනා කරද්දී තියෙන මේ පහසුව පිණිස නේද ඒතර මේකුණට ඔයාලා මේක විකුණනවා නේද නේ ගෙවල් වල තියලා 5000යි 10000යි නේ නේද විකුණනවානේ ඉතින් යකෝ මේක මාර පාපයක් නේ කරණේ උන්ට නිරේගාමී පාපයක් අනේකට බොන්නු වගේ අනුමෝදන් වෙලා නේ උන්ට අපාගාමී පාපයක් අපි නම් ජීවිතේට සත පහකට ගණන් ගන්න නෑ නේද අපි කරලත් නෑ ඒකයි ජීවිතේ මොකද අපි ධර්ම විනය දැනන් හිටිය අපෝ අපි මුල් කාලේ නම් කිසිදාක අපි ඕක කරලා නෑ ආරණ්‍ය වලත් ඕක කරනවා ජීවිතේට අපි එකතු වෙලා නෑ කරන්නෙත් නෑ ඒක ඕන කෙනෙකුට අපි කියනවා වැරදි හේතුව භාගතුනාසේ දේශනා කළ තියෙන නිසා දැන් ඔය ඇහුවේ අර කියන්නේ සත්වේ කියන්නේ තමන්ගේ ජීවිතය හානි කරගත්තොත් මිනිහෙක් මොකද වෙන්නේ කියලානේ පින් කරනවා කියන තැන ඔය අද කරන පින මම මේ කියන මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි දාන්න නෝ කවදවත් වෙන්නේ නැහනේ ඒතොර අර මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි නොදැන අර නොදන්නා බව තුල ඉඳන් කෙනෙක් පින් කරනවා එහෙම පින් කරන පුද්ගලයෙක් යට ස්වභාවයෙන් යහපත් වෙන්න පුළුවන් බුදු පුද්ගලයෙක් සියදි හානි කරගන්න නේ එතකොට යා නැවත කොහේද කියලානේ මතක තියාගන්න ලැබිච්ච ලැබුවා වූ මනුස්ස ස්වභාවයක් කෙනෙක් සිය කැමැත්තෙන් විනාශ කරනවා නැවත මනුස්ස ස්වභාවයක් කියන එක අනන්ත අප්‍රමාණ දුර්ලභ දෙයක් අන්නේ තමයි මව කුසේදීම ලේ කලලේ හැල්ලා යන්නේ අන්නේ බදු වෙනව ඉපදුනා දැන් ඔය ඉන්නේ බෙල්ල අල්ලාගෙන මැරෙනවා පැන්ඩෝල් පිටි බොනෝ කාල කණ්ණි එවුන් ඉන්නවා මොලේ නැති මෝඩ මන්දබුද්ධික එවුන් ඉන්නවා මේ උන් වහ බොන ගඟේ පයින්න ගඟේ මෝදේ පයින්නනේ තව එක එකව කරනවනේ. ඒතොර මේ මතක තියාගන්න මතු සංසාරේ මේ අප්‍රමාණ දුර්ලභ මනුෂ්‍යාත්භාවය. මනුස්ස කියන පදනමට එනවා. ඒ ආපු මනුස්සයට පුළුවන් මේ මනුස්ස කියනකම හොයාගෙන දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. නැවත මනුස්සයෙක් අතරට එන්න පුළුවන්. එහෙම හැකියාව තියෙන කෙනෙක් ඒ ලැබිච්ච දුර්ලභ ජීවිතය සිය කැමැත්තෙන් විනාශ කරන් එයාට මතු සසරේ නැවත මේ දුර්ලභ මනුෂ්‍යාත්භාවයකින් දෙයි ලැබෙන්නේ නැහැ. ඒක අනන්ත අප්‍රමාණ දුර්ලභ කාරණාවක් වෙනවා. ඒ කියන්නේ අප්‍රමාණ දුර්ලභ කාරණාවක් මිනිසෙක් කියලා උපදිනවා කියන එක. ඒතකොට එයා සිය කැමැත්තෙන් ජීවිතය අයින් කරන්නේ. මොකෝ අකමැත්තෙන් වහබුණා. ඒ මෝඩ තීරණේ ගන්නේ සිය කැමැත්තෙන් වීරයෙක් වගේ. හැබැයි වහ ටික ගැහුවාම තමයි මැරෙන්න වෙදි දඟලන්නේ. බෙල්ල වල්ලා දාගෙන මේක හිර වෙද්දි, ලේනහර පද වෙද්දි, වෙනහැල්ල ඇగిලනකොට තමයි දැනෙන්නේ. ඒ වෛරය, තමන්ට වෛරයෙන් මැරෙන්නේ එපා. තමන්ට තමන් ගැන දේශේ මැරෙන්නේ. ඒ මැරලා යා නිරේන්නම් දෙරෙන්නේ. නරකාදීන් බේරෙන්නේ නැහැ.
අපි කොයිතරම් කිල්ලක් කරලා යා අනුමෝදන් කරලා.
තානියම් මොන විකාරද? එහෙම එකෙක් ජීවිතේට පෙරේතෙක් වුණත් අනුමෝදන් වෙන්නේ. මොකද අම්ම ඌ සැපේට කැමති නම් තමගේ ලැබුවා මනුස්ස ජීවිත විනාශ කරගනි. නැහැ. සැපේට කැමති නැති එක පෙරේතෙක් වුණත් ඒ පෙරේතයා කින අනුමෝදන් වෙන්නේ නැහැ. ඇයි සැපේට කැමති? එයාට ඒක තේරුම නැහැ මන්දබුද්ධිකයි. එනිසා සෙල්ලම් කරන්න එපා. ඔය කට්ටිය හිතනවනේ මං නම් වහබුනෝ, මං මැරෙනවා, මං මෙහෙම මෙවනවා කියලා කියනවනේ එක එක නිකන් චණ්ඩි වගේ. සෝරි තමයි නේ. මේ වචනෙන් විතරක් ඕවත් විපාක නෝ කවුද කරා. ඒ නිසා කිසිදාක මිනිහ ගැහුවත්, මැරුවත්, මරන්න හැදුවත් කිසිම දායක වචනයකින්වත් තමගේ ජීවිතය හානි කර ගැනීමක් ගැනවත් කියන්නේ හිතන්නවත් ඉවසන්න. ඇයි දැන් දන්නව? අකීකරු අමනාප මිනිස් ලැබෙන්නේ ඇයි? තමම සංසාරේ නොදැන නොවිමසා ඔහේ කරන්නම් වාලි සම්ප්‍රදායෙන් හරි පරම්පරාවෙන් ආපු නිසා හරි එක එක ඒවා පින් කරලා තියෙනවා. හැබැයි අකපදේවල්. ඒව ධාර්මික නැහැ. තේරුණාද? කැපදේවල් නෙමෙයි. අනේ බුදු දේවල් පුදු පූජා සත්කාර වල විපාක තමයි ඔය ගහන බයිනම් අඩත් ඇයිටම් කරන පුවා ඒව මිනිස්සු ලබාගන්නේ. එහෙම ගෑනුත් ඉන්නවා, මිනිහට ගහන ගෑනු ඉන්නවා. අපි දන්නවා. හැබැයි ඉතින් නිරේ නම් බේරෙන්නේ නැහැ. ඒකයි අසත්පුරුෂ දාන අංග 8ක් තියෙන තැන් තියෙනවා, පහක් වෙන තැන් තියෙනවා. ඒකේ කිහිපයක් කියන්න. අසද්දෝ හෝති දානං දේති. සද්ධාවෙන් නැහැ. කියන්නේ බුදුරණන් හසේ ගැන දැන්නේ නැහැ. වාගතුන හසේ කවුද? මොකද දේශනා කළේ? ඒ කියන්නේ මම මේ කියන පදනම. මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි ලෝකෝත්තර සම්මාදිට්ඨි නොදැන දන් දෙනවා. මෙන්න මේකට කියන අසද්දෝ හෝති දානං දේති. සද්ධාවෙන් නැතුව සද්ධාවට නොපැමිණ, ඒ කියන්නේ ආකර සද්ධාව, අමූලිකා සද්ධාව ඉදන් දන් දෙනවා. අමූලිකා සද්ධාව කියන්නේ දන්නවද? අද ඔක්කොටම තියෙන්නේ ආකාරෝති සද්ධාව කියනවා. භාගතුන දේශනා කරපු ධර්මයේ විනය දැනගෙන ඒට අනු ඇති කරගන්න පැහැදිලි. එහෙනම් බුදුරජාණන්සේගේ දහම් විනය දන්නේ නැත්නම් ඒත් කෙනෙක් පැහැදිලි දන් දෙනවනේ. ඕන තැන් වලට දම් පෙන් දෙනවනේ. මෙන්න මෙබඳු දානයකට කියන අසද්දෝ හෝති දානන්දේති. ඒක අසතුරුස දානයක පළවෙනි අංගය. හරි? දෙවෙනි අංගය මොකද්ද? න සක්කච්ඡා දානන්දේති. සකස් කොට දෙන්නේ නැහැ. දැන් මෙතන විස්තර කරන්න ගියොත් අපිට අර කතාව නතර වෙනවනේ. හරි? ඒක සකස් කොට කියන කෙටියෙන් කියන්න. දැන් මෙතන අද මේ සකස් කිරීමක් තියෙනවනේ අතිරිලිලා මේක එන්න කලින්ම මේ අතිරිලි සකසලා ආසන සකසලානේ. දැන් මෙතන බැලුවොත් මේක මේ තියෙන්නේ. දැන් මේ අකප දේවල් තියෙනවා. හරි? මේ හුණු දුම්කොළ මේ අකප දේවල්. දුම්කොළ නැද්ද කොහෙද හුණු තියෙන. ඒතකොට මේවා අයියේ මේවා මේ සිව් පිරිතරටයි තියෙන්නේ. මේ බුලත් පිට කනවා කියන එක පාපයක්. බෙහෙත් පිණිස බුලත් පිට කපලා කෙල්ලට ගිලින එක කමක් නැහැ. හරි? නමුත් ඔයාලා බුලත් පිට කනවනේ කට්ටිය. ඒත්
බුලත් කොලයක් විතරද
තියෙන්නේ? නැහැ බුලත් කොලේ පුවක් කෑල්ලක් දෙකම බෙහෙත්. ඕක බෙහෙත් කපලා කපලා ඉදි විතර ඕක වලට කෙල ගිලින්න කියලා පනවන වෙදකම් තියෙනවා. නමුත් මේ අද හුණු දුම් කළාදී මේව එකතු කරලා කන කට්ටිය කනවනේ. මේකයි දෙලිම අපාගාමී පාපයකට ආශ්‍රය 10ට බහින කාලේ අර මිනිස් අතරේන විෂම ලෝභ කියලා පාප කර්මයෙන් එක පාප කර්මයක්. හැම වෙලේම පිටක් කටේ නේ. පිටක් කටේ තියන් අපහපහපා ඉන්නවා. තිරිසනුන්ගේ ගතියක් පුරුදු කරනවා මිනිහේ. තිරච්චින ගතියක් හරකාගේ වඳුරාගේ ගතියක් පුරුදු කරනවා. වඳුරොත් එවැනි එළුවෝ දැටලුවෝ ගෝන්නු මූවෝ වඳු මේ හරක් මීහරක් අපහපින් හැම වෙලේ. රැ එළි වෙනකොනොත් වමාරවමාර කනවනේ. අපේ උණු විතක් කරන් වමාරවමාර කනවා ඉතින් කටේ කියලා තියාගෙන හපහපහප කෙලතලපේ හපහප අය කෙල ගුලිය මේ වැක්කිරනවා කටේ. ඒත් කනේ උන් ඉන්නවනේ නැද්ද? අපෝර තරන් ඉන්න අද සමාජයේ අප්‍රමාණ පැතිරලා තියෙනවා. එනම් මේව මතක තියාගෙන අපාගාමී පාප කර්ම මිනිසාතර ආශය 10ට බහිනකොට ඇති වෙන පාප කර්මන එකක්. විෂම ලෝභෝ සිංහලෙන් කිව්වොත් විකෘති වූ මානසික මිනිස් ආශාවන්. මේක එකක්. අර වැරදි ලිංගික හැසිරීම තියෙන්නේ. බුදු මග මුඛ මග සමලිංගික සේවන මේවත් කෙලින්ම පාපකාම අපාගාමී පාප ආශය 10ට බහිනකොට මිනිසාතර පැතිරලා යන දේවල්. හරි? විෂම ලෝභ විකෘති ආශාව. අර කුඩිකක් බීලා සතුට වෙනවනේ. නේද? අපි ඒ කාලේ දැනුත් එහෙම බොනා ඉන්න. ඔය ආදී පදනම් බොහෝයි මේ විකෘති ආසාවල්. හරි. ඉතින් මේ මනුස්සාත්භාවය කෙලස ගත්තොත් නැවත අම්මා මිනිසෙක් වෙනවා කියන එක ඒක හීනයටත් වඩා හීනයක්. ඒය තමයි ඔය ලේ කලල පිටින් හැයිලා යන්නේ හැමෝම. ඒක තියෙන්නේ අන්නේ බුදු පදන. හරි. එහෙනම් අපි කතා කරේ මිච්ඡාදිට්ඨියෙන් අංග 10 විසුනා වාචා කතා කළානේ. අද ඔය ඔයාලා දැන කේලම් කියනවා කියන්නේ සමාජ බිඳවීමේ වචන කතා බහ. සමගි සම්බන්ධතා බිඳ දමන වචන කතා බහ නේ. තුන්වෙනි එක වචනේ පරුසා වාචා. ඒකද ඔය හැමෝම කියන ඇති කියලා මම හිතනවා. කුණුහරුප නෙවෙයි. ඔය කුණුහරුප කියන්නේ එකක්. ඔය කියන්නේ කෙනෙක්ගේ හිත බිඳ වැටෙන. හිතක තියෙන සංසිඳීම සැනසීම ධාර්මික වූ සංසිඳීම සැනසීම බිඳ වැටි යන හිච්චී යන නික උල්ලැනනාදී වචන කතා බස් කරනවා. ඒවා පරුසවචා කියන තැනටයි තියෙන්නේ. කණ්ඩකා පරකටුකා ආදි වශයෙන් පුත්‍රයන්ස ලස්සන විස්තර කරනවා. මේ පරාභි සජ්ජදී ආදී කියන්නේ අනිත්‍යයේ හිත මේ පීඩාවෙන් පිච්චිල යන හිත බිඳ වැටෙන කඩා වැටෙන වචනම කතා බස් කරනවා මේ සමාජයේ නේ. ගෑනු කෙනෙක් පිරිමි කෙනෙකුට එන්න පුළුවන්. පිරිමි කෙනෙක් ගෑනු කෙනාට එන්න පුළුවන්. බිරිඳ සැමියා අතර නේ දරුවා අතර වෙන්න පුළුවන්. මෙන්න මේ වචන කතා බහ කරන්න එපා. ඔවම එම කරුණාව නම් මතක තියාගෙන ඒවා අපාගාමි වෙන හේතුනේ සතර අපාය උපදින හේතු වෙන දේවල්. හරි. ඒ නිසා ඉබදු පදනම් ඉවසන්න පුරුදු වෙන්න. තමන් පොරක් වෙන්න පුළුවන් සමාජේ නේ. තමන් වැඩෙක් වෙන්න පුළුවන්, දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒවා මේ දරුවන්ට බිරිඳක් සැමියට සැමියේ බිරිඳට ඒ පදනම් මත හොයවා මේ එහෙම නපු වචන පරිහරණය කිරීම පුළුවන් තරම් අඩු කරන්න. අපේ මේ අද සමාජය අනන්ත තියෙන දෙයක් ඉති නේ. අපි තද වචන පාවිච්චි කරන පුදුම විදියට දැන් දහමක් කියලා දෙන්නේ ඒක වෙන්නේ. දහමක් කියලා දෙන කෙනෙක් තදින් කතා බහ කරන අවස්ථාව එනවා. ඒක වෙන ඒක ව්‍යාලාභයක් නේ. යාගේ ජීවිතයට යහපතක් පෙන්වලා දෙන්නනේ. ධාර්මිකකක් කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒකයි හොඳේ සාමාන්‍ය ලෝකයේ තුල එකිනෙකා අතර ඇති වෙන කතාබස්. හරි. එතකොට සම්පප්පලාභ. ඒ කියන්නේ මෙලෝ හෝ එහිස් කතා කියන එක අත්තරලා ගන්න. කුමාලිය කිව්වන තුච්ච වාචා. එහෙම නෙවෙයි. සම්පප්පලාපා කියන්නේ ලෝකයේ මෙලෝ හෝ පරලෝ ධාර්මික සැපේ පිණිස හේතු නොවන වචන කතාවක්. මෙලොවට හෝ පරලොවට සැපේ පිණිස, ධාර්මික සැපේ පිණිස හේතු නොවන වචන කතාවක්. දැන් ওই අන්දරේ හිනස්සුවනේ කට්ටිය එකල්. දැන් මෙලොව මේක අධාර්මික සැපයක් තියෙනවා. සතුටක් තියෙනවා එනේ. මේ ඔය ටෙලි නාට්‍ය බලලා නේ, ඔය ජෝක් ෆිල්ම් අනම්මනම් බලලා නේ සතුට වෙන්නේ නේ. නැද්ද? සතුට වෙනවා නේ. ඒක තමයි. හැබැයි ඒක ධාර්මික සැපේ පිණිස නෙවෙයි හේතු වෙන්නේ. ධාර්මික සැපයක් තියෙන එකයි මිච්ඡා දිට්ඨිය, ඒකයි වෙනස. හරි. එතකොට මතක තියාගන්න, ලෝකයේ යම් පුද්ගලයෙක් මෙලොව හෝ පරලොවට ධාර්මික සැපේ පිණිස, ධාර්මික සැපේ උපදවා ගැනීම පිණිස හේතු නොවන කතාබහක් කතා කරනවා නම්, වචන කතාබහක් කරනවා නම්, ඒක හේතු වෙන්නේ මොකටද? අපායේ ඉපදුනාට පස්සේ අර ධාර්මික සැපේ ලබන්න නෙමෙයි නේ. අයහපත් විශේෂම අපාගාමි සතර අපායට මේක නිරේ. බුදුරජාණන් කැලින් මෙතන පෙන්වන්නේ සතර අපාය උපත වෙනස මේ වචන කතා බහ හේතු වෙනවා. ලැබුවොත් මනුසාන්භාවය දුර්ලතා සහිතයි නේ. බුදුරජාණන් පනවනවා හිස් කතා බහේ විපාක. එයාට කවදාවත් මෙලෝ හෝ පරලෝවට යහපත පිණිස සත්ව ධර්ම ඇහෙන්නේ නැහැ. අද මේ සමාජයේ, බෞද්ධ සමාජය කියන්නේ බොහෝ පෙර සංසාරේ අධාර්මික සම්පප්පලාපින් යුතු පුද්ගලයන්ගේ උපත්යය මට මේ මගේ ඇස් දෙක ඉස්සරහත් ගොඩක් තියෙනවා. හේතුව තමයි යාළ අහලා තියෙන්නේ මොකද්ද? මෙලොවට හෝ පරලොවට සැබෑ සැපේ උපදවා දෙන නිවන පිණිස හේතු නොවන දහම් කතා තමයි දහම් කතා කියලා අහලා තියෙන්නේ නේ. දැන් අද ඔයාලා අහුවා මිච්ඡා දිට්ඨිය මොකද්ද කියලා දන්නේ නැහැ. සම්මා දිට්ඨිය මොකද්ද කියලා දන්නේ නැහැ. මේ සැබෑම දහම් කතානේ. මේක දන්නේ නැහැ නේ. එහෙනම් ඔයාලා මොනවද දහම කියලා අහලා තියෙන්නේ? මේ කටින පිංකම් ගැන. තව කොච්චරද ඔයගේ කියනවා? ඔය මොන කපුක එකක් කිව්වෝ? කංජුක පූජා කියයි අනම්මනන්නේ තව හෙනකට තියෙනවා. ඒ නිසා ඒක ඒ පදනම් අපිට ඇහෙන්න හේතුවම ඒ පදනම් අපිට ඇහෙනවා නම් අපි ඒවහල පිළිගන්නවා නම් පෙරසසරේ බුදුරජාණන් කියනවා මනුස්සයෙක් වුණාම සත්‍ය වූ මෙලොව පරලොවට යහපත පිණිස හේතු වෙන සත්‍ය වූ දේවල් ඇහෙන්නේ නැහැ. ඒ තමයි සම්පප්පලාපේ පදනම්. ඒ නිසා ඔයාලා ඔය ඇඳුම් පැළඳුම් ගැන කතා, ආහාර පාන කතා, ටෙලි නාට්‍ය ෆිල්ම් චිත්‍රපටි කතා, මොනේ අර කාටුන් මේ කාටුන් ගැන කතා, Facebook කේට මෙහෙම වුණා, දේශපාලනේ අරකත් ටික මෙහෙමයි කියලා ඔන්න ඔය පදනම් අත්තරින් මෙලොවට හෝ පරලොවට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. තේරුණා? ඒ නිසා තමන්ගේ සැපයට තමන් කැමති නම් අන්න ඒ පදනම අත්තරින් උත්සාහ කරන්නයි. නැන්න කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. තේරුණාට සම්පප්පලාපා කියන එක ගොඩක් බුදුරජාණන් විස්තර කරනවා. හොඳයි. ඒ කියන්නේ මූද ගැන කතා, අහස ගැන කතා. හැබැයි අපි හොයන්න ඕන දේවල් තියෙනවානේ. දිවි ලෝකවල විස්තර, අපායේ විස්තර නේ. අප නිරේ පුදාම මොන වගේ දැද්ද? තිරිසන් ලෝකේ න්‍යායවල මේ සංසාරේ හොයන්න මේ දුක, අතීත සංසාරේ විඳපු දුක් ගැන හිතන්න, කතා කරන්න කාත් එක්කද? සංසාරේ යනවා නම් මොන වගේ දුක් විඳින්නේද කියලා හිතන්න, මේ ජීවිතේ විඳපු දුක් ටික හිතන්න කතා කරන්න. එමුකෝ මහ සැප විඳපු අයද? ඇනුම් බැනුම් නින්දා පහස, ඇනුම් කඳුළුනේ කොච්චරද ඔය ජීවිතවල, අපේ ජීවිතවලනේ. එහෙනම් අන්න ඒව ගැන කතා කරන, කතා කරනවා. කතා කළා මේ මේ ලෝකේ දුක කියන එක අඳුන ගන්න. මෙන්න මේ ධාර්මික වූ දේවල් කතා කරන්න උත්සාහ කරන්න. කෙනෙක් ඉන්නවා තමගේ රැකියාව ධාර්මිකයි. අධාර්මික රැකියාව නෙවෙයි. අන්නේ ධාර්මික රැකියාව දියුණු කරගන්න විදිය කතා කරන්න. තේරුණා? වත්තේ කුඹුරු පිටියේ පළ වග වගාව තව දියුණු කරගන්න විදිය කතා කරන්න. මේව පින් සිද්ධ වෙනවා. මෙලොව පරලොව යහපත වෙනස හේතුනේ. මෙලොවත් යහපතක් වෙන්නේ පරලොවත් යහපත. නමුත් ටෙලි නාට්‍යයේ වෙනදී අපි කතා කරාට අපිට මෙලොවට යහපතද? පරලොව ඒකාන්තයෙන් අපාගාම. ඔයිට බොහෝ ටෙලි නාට්‍ය නළු නිළිය කොහෙද උපදින්නේ? පායාසී කියලා නිරයක් තියෙනවා. 136ක් නිරවල අතර එකක් පායාසිකේ නිරේ. නූපන් රාගේ උපද්දනවා, නූපන් දේශේ උපද්දනවා, නූපන් මොහේ උපද්දනවා. පවතිනාවුම රාගය තව තව දළුලා වඩවනවා. පවතිනාවුම දේශේ තව වැඩි වෙනවනේ. ඔය බලද්දි ඇයි අරක පිහියෙන් අයිනේව, ගහ මරණය වැඩි සීනේව, කපන කොටනේව, චණ්ඩි වීරය ඔක්කොම ඉන්නේ නේ. සැබෑ චණ්ඩි තමයි මේ ඉන්නේ. යුද්ධ කරපු, යුද්ධෙන් මැරිච්ච අය, යුද්ධ කරපු ඔය තමයි. මුංගෙන කතාවක්වත් නෑ නේද නේ? එයාට ගෞරව සත්කාර නෑ. නමුත් අර චිත්‍රපටි ලෝකයේ උන් ෆිල්ම් වල, ටෙලි නාට්‍ය වල ඉන්න වීරෝ ඉන්නෝ නේ, මැරයෝ පාතාලයෝ නේ නේ. ඒ විකෘතියක් අන්න ඒව පුරුදු කරනකොට, ඒව බලනකොට ඒ ඇත්තොත් මරණින් මැත්තේ නිරය උපදිනවා. ඒකයි පදනම. ඔය බලන ඇයටත් අපාගාමී වෙන දේවල්. මේ නිසා මේ ගෙවල් වල ටීවී අනම්මන තියෙනවනම් අයිම්ම කරලා දාන්න. කවුරුවත් තමන්ගේ සැමිය බිරිඳෙක් නේ කුටුවක් තියාගෙන මොහොත මොන බලාගෙන රැට පැය දෙකක් කතා කරන්න ඉන්නේ කවුද? ප්‍රශ්නය ගැටලුවක් තමන්ගේ අත්දැකපු යහපත් දෙයක් සතුටක් එදිනෙදා දවසේ දේවල් නේ කවුද ඉන්නේ? ඉන්නවා සාදු සාදු ගෞරව කළ යුතු. ඒ නිසා ටීවී බලන්නේ සාදු වම් හොඳේ ඒක ලොකු දෙයක්. එහෙනම් එකම එක පවුලක් නේ මෙතන ඉන්නවා. එහෙනම් ලොකු දෙයක්. එහෙනම් අන්න ඒක ආදර්ශ කරගෙන ඔබලා ඒවා ජීවිතේට පිළිපදින්න. ඒ කාරණාවෙන් යා දුගතිගාමි දොරක් වහලා. ඒකේතර මම හිතන්නේ මොනොනේ තපොට සතුටක් ඇති කියලා හිතනවා. ඒක වෙන්න ඕනේ ඒකාන්තේ.
අවක්.
ඒක තමයි. මොකද මේ මිනිහා ගෑණී කියන තැන එකතු වෙලා දරුවෝ හදලා ජීවිතේ මිනිහ නැහැනෝ මහදවාලේ අවු පිච්චගෙන හරි කුඹුරු හේම් වල හරි වෙන්න පුළුවන් ජොබ් එකක් හරි වෙන්න පුළුවන්. ගැහනුත් එහෙමයි. ඒකල්ලා රැයට මේ නිවෙන්න ඕන නිවහන. නිවහන කියන්නේ ඒකයි. తాවකාලික නිවන. නේ? එතන නේද? ගෙදරට ආවම නිවන් දැක්ක වගේ කියන්නේ නේ? කියන්නේ සමහරක් නේක නිරයක් වගේ. අකු ගෙදරට ආවම ඔක්කොම ගන්නේ. නමුත් වැඩ කළ වෙහෙසල රත් වෙච්ච ඇඟෙන් යන්නේ ගෙදර. මේ ආසෙල්න පොඩක් නේ. චුට්ටක් විවේකයක් ගන්න. ගියාම ගෑන තේටික් හදලා දෙයි නේ වතුර යද්දී. ගියාම ඔක පරුස වචන නා නින්දා පහස නා. ඇනුම් බැනුම් කෝටියක් නා නේ වැඩ කන්දරාවක් නා. ඒක නිවහන නෙවෙයි ඒක ගිනි යහනාවක්. ඒක නිවන නිවීම නිවහන. හරි ඔය ඉස්සර ආපු වචනයක් නිවහනක් කියන්නේ. නිවෙයි සැනසෙන තැන. ඉස්සර මිනිස්සු රැට වැඩ කළ ලයිට් කරන්ට් උනේ නැහැ නේ අතීතේ. හවසයා මාටිතර කාය කැමති කියලා නේ. නිදිල ඉන්න වරයි ලියනක. වාඩි මිනිහත් එක්ක හරි කතා කරගෙන දරුවෝ ලං කරා. නේ අතීතේ. දැන් ලයිට් කරන්ට් ඔක්කොම තියෙන රැටත් වෙන. අනිත් දේ ටීවී එක බලන. ඒක තමයි. හරි අම්මා. හොඳයි. එතකොට මේ එහෙමනම් මතක තියාගන්න අපිට වැරදුණු තවත් තැන. එනිසා ඔබලේ හදාගන්න. ටීවී එක බල බල ඉන්න එපා. ගෙදරාවම සැමියා විරිදාත් එක මූණ මූණ බලන් තේකක් හදාගෙන කවසක් හතර හය කාලා හරි පොඩක් කතා බහ කරන්න පෑයක් දෙකක්. අන්න එතකොට බොහෝ ප්‍රශ්න සංසිඳිලා යනවා ඒවල. අද අර විෂම ලෝභ දේවල් විකෘතිය ආසාවල් පස්සේ ගිහින් එන්න එන්න තියෙන සතුට නැති වෙලා යනවා. නේ? ඕක නිකන් බාහිර කතාවක් කියලා. එන සම්පප්පලාප මෙලෝ හෝ පරලෝ සැපේ පිණිස පවතින දේවල් කතා කරන. හරි. දේවල් කරන්නේ කොහොමද? ගෙදර මේ මොනවා හරි ඔය දෙලෝළු පැලයක් ඉඳ ගන්න එකක් ගැන ඒකට අවශ්‍ය බොට්ටියක් ගෙන ගන්න එකක් එහෙම කතා කරන්නේ. කින් සිද්ධ වෙනවනේ. කවුරු හරි අම්ම කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්න කෙනෙක් එයා වත්තේ පිටි උදුළු ගාලා දෙලෝළු ටිකක් හදලා තියනවා. නේ දැන් ඒක ගෙදර අයටම කන්න දෙන්න පුළුවන් නේ. ඒතකොට කැම ටිකක් දෙන්න තමන් වෙහෙසල දෙයක් උපද්දවල දෙනවා නම් ඒක පවද්ද පිනද? පිනද. ඒතකොට ඒ ගැන කතා බහ කරනවා නම් එනම් මතක තියාගන්න. එනං ඒක ඒ පින දැනගන්න. ගේ අතුපතු ගාලා තියෙනවනේ. පවද්ද පින. හැබැයි අතුපතු ගානේ මුන්ට එන ගහන්න ඕනේ මුන් මේ නිකන් නැහැ මේක මෙහෙමයි. දේශෙන් තරහ ඉන්න. ඒකයි. අන්න ඒකයි වෙනස. උබලා ගෙදර මිඳන් බොහෝ පින් කරන්න පුළුවන්. වැසිකිළිය හොදන්න සතුටු සිතින්. බාත්รูමේ හොදන්න සතුටු සිතින්. අතුපතු ගාන සතුටු සිතින්. කොට්ට මෙට්ට අවුවට දාන්න මාසෙකට සැරයක් සතුටු සිතින්. අම්ම තාත්තගේ හරි වේවා දරුවන්ගේ හරි වේවා. මේ ඔක්කොම ය පුණ්‍ය ක්‍රියාන යහපත් ක්‍රියාන. මේ තාත්තම ගැඳුමක් හොදලා තියන, ආත්තම සීගේ ගැඳුමක් හොදලා තියන. බොහෝ පිං සිද්ධ වෙන දේවල්. ඉතින් ඒකයි. ඒ නිසා gedara කරන දේ සතුටින් සිතින් කරන්න බලන්න. එකිනෙකාගේ යහපත වෙනුවෙන් අන්නේ බුදු මෛත්‍රිය සාගත සිතින් කරන දේ පුණ්‍ය කම්මයක්. ඒ අමුතුවෙන් gedara විශාල පිංතියක් කරන්න පුළුවන්. ඉදලක් කරන් අතු ගන්නවා, කොස්සක් කරන් අතු ගන්නවා, මොකුන්දල් ටිකක් කඩලා තියනවා. හැබැයි උයන්න පියනද ගෑනුවා ඔව කරන්නේ පීඩා වෙන්නේ මම්මයි කරන්න ඕන නේ මේක කික් උදව් වෙන්නේ නැහැ හට්ටි වලන්ටි කෝ දන්නත් ඕන අරකට දන්න ඕන අතන රෙදිත්තෝ දන්න ඕන අතු ගන්නත් ඕන නේ පීඩාවේ හරි අන්න ඒක පාපය මතු සසරි ඒවා නොලබන තැනකට ඒක යන්න හේතුනේ ඒවම ලබනෝ නැවත නැහැ නමුත් සතුටුසිතින් ඉෂ්ට කරසිද්ධ කළ දෙනවා නම් ඒ කැපවීම යුතුයකම අනුග්‍රහය සතුටුසිතින් කරනවා නම් අනේ මේකේ මේ දරුව සතුටටපත් වෙනවා සැමියා පහසෙන් ඉන්නවා බිරිඳ සැනසෙනවා මේකෙන් මම මේ ටික් කරලා තියෙනවා කියලා සතුටෙන් කරනවා ඒක තේරුම් ගන්න පිනගෙන මොකද වෙන්නේ යාට මෙලෝම ඒක යහපත පිණිස හේතුනො මෙලෝම සැපයක් මෙලෝමේ පෞල් රණ්ඩු සරුවල් එක පැත්තකින් වැහෙනවා මිනිහා මහා පාපියෙක් වෙන්න පුළුවන් එක්ක ගෑණි මහා නරක වෙන්න පුළුවන් එක්ක මිනිහ නිවෙන්න ඕනේ එක්ක ඒකතර ගෑණි නිවෙන්න එතකොට මොකද වෙන්නේ ඒ පෞලෙන් එක ගින්නක් නිවිලා තව ගින්නක් බුරුබුරා නැග්ගත් තව ගින්නක් එකතු වෙලා නිසා එකක් දලුලා වැඩෙන්නේ එකක් සංසිඳිලා අන්න ඒක මතක තියාගන්න ඔය විවාහව ජීවිත ගෙවන්නයි හරි තේරුණා
අපි මෙම සදහම් කතාව කොටස් තුනක් වශයෙන් ඔබ වෙත ගෙනෙන්න ලබනවා මේ හා බැඳෙන මේ අද අවසන් කරන ලැබූ කොටසෙහි ඉතිරි කොටස අපි ඊළඟ සදහම් දානමය පරිත්‍යාගයේ මගින් ඔබ වෙත ගෙනෙන්න ලබනවා එය ඔබ අසන්න කියලා ඔබට ගෞරවයෙන් මතක් කරමින්